නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මාදිට්ඨි ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති දෝෂ විනය පරියෝසානා හෝති මෝහ විනය පරියෝසානා හෝති ඉති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ඉරිදා ධර්ම දේශනාව සඳහා මේ දිනවල විශේෂයෙන් සාකච්ඡාවට ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධයෙන්. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කෙරෙන එක්තරා සූත්‍රයක් තමයි මාතෘකා වශයෙන් තබා ගත්තේ. ඒ තමයි සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ එන බ්‍රාහ්මණ සූත්‍රය. මේ බ්‍රාහ්මණ සූත්‍රයට මූලික වෙලා තියෙන්නේ එක්තරා බ්‍රාහ්මණෙක්. ඒ බ්‍රාහ්මණයා සැරිසරනවා මේ සැවැත් නුවර. එතුමා සැරිසරන්නේ තනිකරම සුදු වර්ණයෙන් යුක්ත, නැත්නම් ශ්වේත වර්ණයෙන් යුක්ත රථයක. ඒ රථයේ යොදලා තියෙන අශ්වයනුත් සුදු පාටයි. ඒ වගේ මේ අශ්ව රථයේ ඇතිරිලිත් සුදු පාටයි. ඒ අශ්ව රථයේ වහලත් සුදු පාටයි. ඒ වගේම අශ්ව රථයේ ගමන් කරන එතුමාත්, එතුමාගේ ඒ අශ්ව රථය පදවන රථාචාර්යයත් සුදු පාට ඇඳුමින් සැරසිලා තියෙන්නේ. ඒ වගේම ඒ අශ්වයින් හසුරුවන තෝන්ලනුවත් සුදු පාටයි. ඉතින් මේ විදිහට මේ හැමදේම සුදු පාට වෙච්ච එබඳු කදිම රථයක මේ බ්‍රාහ්මණයා මේ සැවැත් නුවර සැරිසරනවා. මේ අවස්ථාව දකිනවා මේ ඒ වෙලාවේදී පිණ්ඩපාතයේ හැසිරෙන ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේමයි උන්වහන්සේට ඇහෙනවා මිනිස්සු බොහොම ප්‍රීතියෙන් ඒ වගේම ඒ අයගේ ප්‍රසාදය ප්‍රකාශ කරනවා. මේක නම් මහ පුදුම රතයක්, මේක හරියට නිකන් දිව්‍ය රතයක් වගේ, මේක හරියට නිකන් බ්‍රහ්ම රතයක් වගේ කියලා. ඉතින් ඒ රටවැසී ජනතාව ඒ අයගේ විශ්මය පළ කරනවත් ආනන්ද ස්වාමීන් වහන්සේට ඇහෙනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණාවත් හිතේ තියාගෙන ඇවිල්ලා අවස්ථාවක් ලැබුණාම භාගතුන් වහන්සේට සලකනවා, මෙන්න මේ විදිහට මම අද සැවැත් නුවර පිණ්ඩපාතයේ වැඩම කරනකොට බ්‍රාහ්මණෙක් මේ වගේ සැරිසරනවා මම දැක්කා. ඉතින් ඒ සැරිසරද්දී අනිත් අය බොහොම ප්‍රීතියෙන් ඒ එතුමාගේ විලාසය දැකලා වර්ණනා කළා, බොහොම ප්‍රීතියටපත් වුණා. ඉතින් භාගතුන් වහන්සේට පුළුවන්ද මේ රථයට උපමා කළා, මේ බ්‍රහ්ම යානාවට උපමා කළා, මේ දිව්‍ය යානාවට උපමා කළා ධර්මයක් දේශනා කරන්න පුළුවන්ද කියලා භාගතුන් වහන්සේට ආරාධනාවක් කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පුළුවන් ආනන්ද කියලා දැන් ඔන්න ධර්ම දේශනාවක් කරනවා. ඒ ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන එක කාරණාවක් තමයි අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අධිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. දැන් මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආර්ය විනයේ, නැත්නම් භාගතුන් වහන්සේගේ ශාසනයේ බ්‍රහ්ම යානාවක් වශයෙන්, දිව්‍ය යානාවක් වශයෙන් සලකන්නේ අනෙකක් නෙමෙයි මේ ආරෂ්ඨාංග මාර්ගයට. ඒ ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කිරීමෙන් තමයි මේ අනුත්තර වූ සංගාම විජයක්, ඒ කියන්නේ මේ මාර සංග්‍රාමයේ ජය ගන්න පුළුවන් බවක් කෙනෙක් තුළ පහළ වෙන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කිරීමෙන්. ඒ නිසා ආරෂ්ඨාංග මාර්ගයේ අනුත්තර වූ සංග්‍රාමයකට පිවිසෙන යෝගාවචරයෙකුට බ්‍රහ්ම යානාවක් වෙනවා, දිව්‍ය යානාවක් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව අනුව තමයි අපි ටික ටික මේ සූත්‍රයේ ඉස්සරහට ගමන් කරන්නේ. ඉතින් මේ ආරෂ්ඨාංග මාර්ගයේ හම්බ වෙන පළවෙනි අංගය තමයි සම්මාදිට්ඨිය. ඉතින් සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් ආනන්ද මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා සම්මාදිට්ඨි ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති. යම්ස කෙනෙක් මේ ආරෂ්ඨාංග මාර්ගයේ එන සම්මාදිට්ඨිය භාවිතා කරනවා නම්, වඩනවා නම්, බහුලීකృత කරනවා නම්, නැවත නැවත පුහුණු කරනවා නම් ඒ තුලින් රාගය දුරු කරන්න අවස්ථාව ලැබෙනවා. රාගය හිතින් අයින් කරන්න අවස්ථාව ලැබෙනවා. දෝෂ විනය පරියෝසානා හෝති. හිතේ තියෙන ද්වේෂ කිරීම, ශෝක කිරීම, හඬා වැළපීම්, ඊර්ෂ්‍යා සහගත ස්වභාවයන්, මේ සියලු ද්වේෂ සහගත ස්වභාවයන් හිතින් දුරු කරන්න, බැහැර කරන්න අවස්ථාවක් ලැබෙනවා. මෝහ විනය පරියෝසානා හෝති. අපේ හිතවල තියෙන පැටලිලි සහගත ස්වභාවයන් අපේ හිතේ තියෙන පැටලිලි සහගත ස්වභාවයන්, ඒ වගේම මෝහාන්ධකාරය, අපිට යමක් නිවැරදිව අවබෝධ කරගන්න තියෙන නොහැකියාව, මේ වගේ දේවල් දුරු කරගන්නත්, නිවැරදි අවබෝධයක්, විද්‍යාවක්, ආලෝකයක් පහළ කරගන්නත් මේ සම්මාදිට්ඨිය උදව් වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සම්මාදිට්ඨිය එහෙමනම් අපි තුල වඩා ගන්න අවශ්‍යයි, දියුණු කර ගන්න අවශ්‍යයි, පුහුණු කරන්න අවශ්‍යයි. එහෙනම් මොකද්ද මේ සම්මාදිට්ඨිය කියලා දැනගන්නත් අවශ්‍යයි. ඉතින් එතකොට අපිට පොඩ්ඩක් තව එහාට යන්න වෙනවා සම්මාදිට්ඨිය ගැන හොයලා බලන්න. ඉතින් මම යොදාගත්ත තව සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ එන මහා චත්තාරේසක සූත්‍රය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය ගැන යම් පමණක විග්‍රහයක් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා, කතමාච භික්කවේ සම්මාදිට්ඨි. මහන්නේ කුමක්ද මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ? නිවැරදි දැකීම කියලා කියන්නේ කුමක්ද? සම්මාදිට්ඨින් පහන් භික්කවේ ද්වයං වදාමි. මම මහණෙනි, සම්මාදිට්ඨිය ආකාර දෙකක් තියෙනවා කියලා දේශනා කරනවා. අත්ති භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ක. මහණෙනි, එක්තරා සම්මාදිට්ඨියක් නිවැරදි දැක්මක් තියෙනවා. ඒක ආශ්‍රව සහිතයි, පුණ්‍ය පක්ෂයේ පිහිටා තියෙනවා, ඒ වගේමයි උපදි විපාක ලබා දෙනවා. අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. තවත් සම්මාදිට්ඨියක් තියෙනවා, නිවැරදි දැක්මක් තියෙනවා. ඒක ආර්ය භාවයට පමුණනවා, ආර්යයන් විසින් ඇසුරු කරනවා. ඒ වගේමයි අනාශ්‍රවයි, අනාසවෝ. ඒකේ ආශ්‍රව නැහැ, ආශ්‍රව දුරු කිරීමේ මාර්ගයක් තියෙන්නේ. ලෝකුත්තරා, ඒක ලෞකික නැහැ, ඒක ලෝකෝත්තරයි. ලෝකෝත්තර මාර්ගයකට පාර පෙන්නනවා. මග්ගංග මාර්ග අංගයක් බවට පත් වෙනවා. එහෙනම් එතකොට අපිට තේරෙනවා දැන් සම්මාදිට්ඨියේ පැති දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියකුත් තියෙනවා, ලෝකෝත්තර සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඉතින් අපි මුලින්ම එහෙමනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න කලින් ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද? ඒක ගැනත් මේ සූත්‍රයේම භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. මහණෙනි, කුමක්ද මේ උපදි විපාක ලබා දෙන ආශ්‍රව සහිත වූ, එහෙත් පුණ්‍ය පක්ෂයේහි, කුසල පක්ෂයේහි පිහිටා සිටින මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයට නගලා භාගතුන් වහන්සේම උත්තර දෙනවා. ඒකේන විස්තරයේ මෙන්න මේ අන්දමින් සඳහන් වෙනවා. අත්ති දින්නම් අත්ති යිට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්කටාණං කම්මාණං පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමනක් බ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්න යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඥ්ඥා සත්තිගත්වා පවේ දෙන්තීති අයම් භික්කවේ සම්මාදිට්ටි සාසවා පුඤ්ඤ භාගයා උපදි වේපක්කා. තිතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෞකික සම්මාදිට්ඨිය විස්තර කරන්නේ එකාතකින් ඒ කාලේ බ්‍රාහ්මණයන් විසින්, ඇතැම් මිත්‍යා දෘෂ්ටික බ්‍රමුණන් විසින් පතුරුවපු මිත්‍යා දෘෂ්ටියකට නිවැරදි මුහුණුවරක් ලබා දෙන ආකාරයකින් ස්වරූපයකින් තමයි සම්මාදිට්ඨිය මෙතෙන්ද විස්තර කරලා තියෙන්නේ. ඒ කාලේ පැතිරලා තිබිච්ච මිත්‍යා දෘෂ්ටිවල කිසිම තිබිච්ච එක දෘෂ්ටියක් තමයි මේ අකිරියවාදය කියලා කියන්නේ. කිසිම දෙයක ප්‍රතිඵලයක් නැහැ, යමක් කළා කියලා ඒකේ විපාකයක් නැහැ කියලා බොහොම නාස්තික දෘෂ්ටියක් ඇතැම් පිරිස් විසින් පතුරවලා තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේක බොහොම හානිකරයි, මෙලෝ වශයෙන් උත් සත්වයින්ට හානිකරයි, සත්ව ප්‍රජාවට, මනුස්ස ප්‍රජාවට, දිව්‍ය ප්‍රජාවට මේක හානිකරයි, ඒ වගේමයි පරලෝ වශයෙන් උත් මේක හානිකරයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය දේශනා කරනවා. ඉතින් එතෙන්දී පටන් ගන්නෙ අත්ති දින්නම් අත්ති යිට්ටං අත්ති හුතං කියලා. ඒ කියන්නේ දීමෙහි විපාක තියෙනවා, ඒ වගේම යම් යම් පුද පූජා සැලකිලිවල යම් යම් විපාක තියෙනවා, දෙන ප්‍රමාණය අනුව විපාක ලැබෙනවා කියලා මේ දානයේ පිහිටවන ගතියක්, මනුස්සය තුල තියෙන ලෝභය දුරු කළා දානය තුල පිහිටවන ගතියක් මේ පළවෙනි ප්‍රකාශය තුල, නැත්නම් මේ අංග මුල් අංග තුන තුල අන්තර්ගත වෙනවා. ඉතින් ඒක තින් අපිට බෞද්ධයන් වශයෙන් ඒ තරම්ම විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ පිංගුතුන් ඕන තරම් දාන කතාව අහලා තියෙනවා. ඉතින් ඇතම් කෙනෙක් සාසනයට පිවිසෙනකොටත් භාගතුන් වහන්සේ මුලින්ම මෙන්න මේ දාන කතාවෙන් පටන් ගන්න තියෙනවා. ආනුපුබ්බී කතා කියලා බුදුරජාන් වහන්සේ එක පාරටම මේ ගැඹුරු දෙයක් දේශනා කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඒ තනත්තාගේ ස්වභාවය දිහා බලලා හිතේ ස්වභාවය බලලා මේ දානයේ ආනිසංස දේශනා කරනවා. අපි හිතමු යම්සි කෙනෙක් මොකක් හරි දරිද්‍රතාවයෙන් පෙළෙනවා, දුප්පත් කමින් පෙළෙනවා, ධන ධාන්‍ය වලින් හිඟ බවක් තියෙනවා. ඉතින් එතකොට ඉතින් පොහොසත් කෙනෙක් දැකලා දානපතියෙක් දැකලා ඒ තනත්තාට ඉතින් අවශ්‍ය දෙයක් ලබලා දෙනවා. එහෙම නැත්නම් කාට හරි ලෙඩක් දුකක් හැදිලා තියෙනවා, ඒ බෙහෙතක් හේතක් ගන්න වත්කමක් නැහැ. ඉතින් මේ වෙලාවේදී බෙහෙතක් හේතක් කරන් දීලා උදව් උපකාරයක් කරනවා. එහෙම නැත්නම් ඇතම් කෙනෙකුට සමහර ලාවට යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා, මානසික ගැටලු තියෙනවා. ඉතින් ඒක විසඳ ගන්න කෙනෙක් නැහැ. ඉතින් මේ වෙලාවට පොඩ්ඩක් දන්න කියන කෙනෙක් එයාට යම් ගුරුහරුකමක් දීලා එයාගේ දුක බෙදාගෙන එයා වෙනුවෙන් යම් කාලයක් ගත කළා ඒ අවශ්‍ය මානසික සහනයක් ලබලා දෙන්න. ඒක මේ මුදලින්ම වෙන්න අවශ්‍ය නැහැ. ඒක මේ වචනයකින් තමන්ගේ කාලය මිඩංගු කිරීමකින්, තමන්ගේ ඇසුර ඒ තව කෙනෙකුට ලබා දීමකින්, යහපත් ආදර්ශයක් ලබා දීමකින්, යහපත් අවවාදයක් ලබා දීමකින් ඒ අනිත් තැනැත්තාව යහපත් මාර්ගයට ගන්න, යාගේ තිබිච්ච මානසික ව්‍යාකූලත්වයෙන් එයාව මුදවා ගන්න, අනේ තවත් කෙනෙකුට යම් උපකාරයක් කරන්න පුළුවන්. එතනත් දානයක් තියෙනවා. තෙතෙන්දී ඇතැම් වෙලාවට අපිට ඒක තව පොඩ්ඩක් එහාට අරගෙන එතන ධර්ම දානයක් තියෙනවා කියලා කියන්නත් පුළුවන්. ඒ තැනැත්තා තුළ ශ්‍රද්ධාව ඇති කළා. ඒ වගේමයි එයාගේ හිතේ තිබුණ නම් යම්කිසි කලස්සල්ලක් ඒක දුරු කළා. දහමේ ගුණ, ඒගොල්ලගේම භාග්‍යතුන් වහන්සේගේ ගුණ, සංඝයාගේ ගුණ කියා දීලා එයාගේ හිතේ යම්කිසි නැවුම් බවක්, පහන් සිතුවිල්ලක්, ඒ වගේම යහපත් ආකල්පයක් ඇති කරලා අන්න එයාව යහපත් මාර්ගයට, නිවැරදි මාර්ගයට ගන්න යම් උත්සාහයක් දරන්න පුළුවන්. එතකොට අන්න ධර්ම දානයක් දුන්න වෙනවා. ඉතින් එහා ගිහිල්ලා ගැඹුරු ධර්මයක් දේශනා කරන්නත් පුළුවන් ක්‍රමානුකූලව යතනත්තා දිහා බලලා. ඉතින් මේ ආකාරයෙන් ධර්ම දානයේ පැත්තකුත් පෙන්වනවා. ඒ වගේමයි ඇතම් කෙනෙක් බොහොම දුක් පීඩාවලට ලක් වෙලා මරණ භයෙන් තැති අරගෙන තැතිගෙන ඉන්න අවස්ථාවකදී එයාට පිහිට වෙලා අභය දානය දෙන්නත් පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් දෙන ආමිස දානයක්, අභය දානයක්, ධර්ම දානයක් වශයෙන්ුත් මේ දානය කොටස් කීපයකට වෙන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දානයේහි ආනිසංස තියෙනවා කියන කාරණාව මතක් කරලා දෙනවා. ඊට පස්සේ එනවා අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. මේ කරපු යහපත් කර්ම අයහපත් කර්මවල විපාක තියෙනවා කියන කාරණාව මතක් කරලා දෙනවා. ඉතින් මේක ඇත්තටම අපි මුල් සතිය සාකච්ඡා කළා. කර්මය ගැනයි මෙතෙන්දි මේ සඳහන් වෙන්නේ. එතකොට කර්මයේ විපාක මොනවද? කර්මය කොහිද පල දෙන්නේ? මොන විදිහටද කර්මයේ විපාක සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැන අපි සෑහෙන දුරට ගිය සතියේදී සාකච්ඡා කළා. ඒ නිසා මම ඒක නැවතත් මෙතෙන්දි සඳහන් කරන්න මේ සූදානම් වෙන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා මේ දසවස්තුක සම්මාදිට්ඨියේ එක කොටසක් තමයි මේ කර්මය කියලා කියන්නේ. ඒක හැබැයි මූලික වෙනවා. මේ අනේකුත් සියලුම අන්තර්ගත වෙන කරුණු මේ කර්මය කියන මූලික න්‍යාය මත, නැත්නම් ඉගැන්වීම මත මෙතෙන්දි පදනම් වෙලා තියෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් මේ ලෞකික සම්මාදිට්ඨියට කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලත් නමක් කියනවා. මොකද කර්මය මත තමයි පදනම් වෙලා තියෙන්නේ. කර්මයේ කර්මඵලය අදහන ගතියක්, ඒ කෙරෙහි යම් විශ්වාසයක්, වගකීමෙන් යුක්තව කටයුතු කිරීමක්. එතකොට මේ මුල් කොටසෙදී අන්තර්ගත වෙනවා, ඉගැන්වෙනවා. ඊට පස්සේ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ කියලා මේ බුදුරජාන් වහන්සේ ඔන්න තවත් දේශනාවක් කරනවා. ඉතින් එතෙන්දී ඇත්තටම වෙන්නේ මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා කියන කාරණාව තමයි මතක් කරලා දෙන්නේ. දැන් ඇතැම් වෙලාවට අපේ මිනිස්සුයෝ ජීවත් වෙනවා පරලොවක් ගැන කිසි හැඟීමක් නැහැ. ඔහේ මෙලොව කාලා බීලා කැමති කැමති දේ කළා කටයුතු කරනවා. නමුත් දැන් බුදුරජාන් වහන්සේ මෙතන දේශනා කරනවා අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා. එහෙනම් ඉතින් අපිට පොඩ්ඩක් තව සැලකිලිමත් වෙන්න වෙනවා අපි කොහොමද මෙලොව කාලය ගත කරන්නේ. මොකද මෙලොව කාලය ගත කරද්දී තමයි එහෙනම් පරලොවක් ගැන අපිට යම්කිසි හැඟීමක් එන්නේ, පහළ වෙන්නේ. ඒ වගේම මෙලොව කරන කියන දේවල් මත තමයි ඉතින් පරලොව මොන වගේද වෙන්නේ එක ගැන තීරණය වෙන්නේ. එහෙනම් මෙතෙන්දී පුනර්භවය පිළිබඳ යම්කිසි හැඟීමක් අපිට ඇති කරගන්න සිද්ධ වෙනවා. අපිට සමාලාට පේන්නේ නැහැ කොහොමද මේ පුනර්භවය සිද්ධ වෙන්නේ කියලා. ඒක හරියටම සිද්ධ වෙන ආකාරය ගැන අපිට දැනුමක් නැහැ. නමුත් අපි භාග්‍යතුන් වහන්සේ විශ්වාස කරලා පරලොවක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. අපි බුදුන් සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් බුදුරජාන් වහන්සේ විශ්වාස කරලා ශ්‍රද්ධාවෙන් අදහගෙන පරලොවක් තියෙනවා කියලා හිතාගෙන එහෙනම් මෙලවදී අපි යහපත් දෙයක් කරන්න තමන්ටත් අනුන්ටත් යහපත් වෙන යහපත් ආකාරයකට හැසිරෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එහෙමනම් පොඩ්ඩක් මේ පුනර්භවය ගැන අපිට ටිකක් ගැඹුරින් හිතන්න වෙනවා. මෙතෙන්දී අපේ ශ්‍රද්ධාවෙන් අදහන එක කාරණාවක්. හැබැයි ඉතින් බුදුරජාන් වහන්සේ මේ පුනර්භවය සිද්ධ වෙන්නේ කොහොමද කියලා යම් යම් සූත්‍ර දේශනාවල දේශනා කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ එනවා සූත්‍රයක්. එතෙන්දී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා, ස්වාමීනි කුමක්ද මේ භවය කියලා කියන්නේ? එක එක භව තියෙනවා. අපි හිතමු මේ කාම භවය තියෙනවා, රූප භවය තියෙනවා, අරූප භවය තියෙනවා. ඉතින් මේ විදිහට මේ භව කියලා සංකල්පයක් එනවා. මොකද්ද මේ භවය කියලා කියන්නේ? දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් භව පිළිබඳව විවිධාකාර භවයන් ගැන දහමේ යම් විස්තරයක් එනවා. උදාහරණයක් වශයෙන් මේ කාම භවයට තමයි මේ මනුස්ස ලෝකේ ඈත් වෙන්නේ. ඒ වගේම දිව්‍ය ලෝක හයත් ඈත් වෙන්නේ මේ කාම භවයට. ඒ වගේමයි අපායත් ඈත් වෙන්නේ මේ කාම භවයට. තිරිසන් ලෝක ආදී මේ අපායන් ඈත් වෙන්නේ කාම භවයට. ඒ වගේම ධ්‍යාන වඩලා යම්ස කෙනෙක් රූපාවචර ධ්‍යාන වශී කරගත්තොත් එයාට ඊළඟ භවයේදී රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදින්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැති රූප භවයක් ගැනත් ධර්මයේ දේශනා වෙනවා. ඇතම් කෙනෙක් ඔන්න අරූප ධ්‍යාන වඩලා ඒවා වශී කරලා ඒකේ නොපිරිහිච්ච ධ්‍යානයකින් කලුරිය කළොත් එයාට අරූප භවයකත් උපත ලබන්න අවස්ථාවක් ලැබෙන. ඉතින් එතකොට දැන් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා, කාම ධාතු වේපක්ඛංච ආනන්ද කම්මං නා භවිස්ස අපිනකෝ කාම භවෝ පඤ්ඤායේ තාති. දැන් කර්මයත් භවයත් භාගතුන් වහන්සේ මෙතෙන්දී සම්බන්ධ කරලා තමයි උත්තරයක් දෙන්නේ. බුදුරජාන් වහන්සේ අහනවා, මේ කාම ධාතුවක, يعني මේ කාම ලෝකයක විපාක දෙන්න කර්මයක් නැත්තම් එහෙමනම් කාම ලෝකයක් පණවන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහනවා. කාම ලෝකයක් තියෙනවද? කාම ලෝකයක විපාක දෙන්න සුදුසු කර්ම නැත්තම්. ඉතින් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා එහෙම තියෙන්න බැහැ ස්වාමීන් වහන්සේ. නැති අපිට තේරෙනවා මේ අපි කාම ලෝකයක ඉපිදලා ඉන්නේ කාම ලෝකයක විපාක ලැබෙන්න තියෙන කර්ම අපි සතුව තිබුණ නිසා. අපි සතුව එබඳු කර්ම තිබුණේ නැත්තම් මෙබඳු කාම ලෝකයක එහෙනම් අපි උපදින්න අවස්ථාවක් නැහැ. ඉතින් එතකොට අපේ මේ මුළු ලෝකෙම ඉන්න අපි තුන් පෘථිවියේ ඉන්න සියලුම සත්වයින් සතුව කාම ලෝකයක විපාක දෙන කර්ම තිබුණ නිසා අපි එහෙනම් මේ කාම ලෝකය තුල ඉපදලා ඉන්නවා. කාම භූමියක ඉපදලා ඉන්නවා. කාම භවයක ඉපදලා ඉන්නවා. ඉතින් එයා ඒ කටයුත්ත නැත්නම් ඒ ඉපදීම භාගතුන් වහන්සේ තව විස්තර කරනවා. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඤ්ඤාණං බීජං තණ්හා සිනේහෝ. ආනන්ද, මෙන්න මේ ආකාරයෙන් කර්මය කෙත බවට පත් වෙනවා. කර්මය තමයි නිකන් කුඹුර වගේ තියෙන්නේ. ඒ වගේමයි විඤ්ඤාණං බීජං, විඤ්ඤාණය තමයි බීජය බවට පත් වෙන්නේ. තණ්හා සිනේහෝ, තණ්හාව තමයි වැස්ස වගේ තෙතමනේ වගේ කටයුතු කරන්නේ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීනාය ධාතුය විඤ්ඤාණං පතිට්ඨිතං ඒවං ආයතින් පුනබ්භවාපි නිබ්බත්ති හෝති. මොනවා දැන් පුනර්භවය සිද්ධ වෙන ආකාරය, මේ කාම ලෝකයක උපදින ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මොකද්ද කියන්නේ? එයා සතුව කාම ලෝකයක විපාක දීමට සුදුසු කර්ම තියෙනවා. ඒ වගේමයි ඒ කලින් භවයකදී නිරුද්ධ වෙන විඥානයක් මේ කාම ලෝකයේ ඒ කර්ම කෙත කරගෙන කුඹුර කරගෙන ඒ විඥාණය බැස ගන්නවා. ඒ විඥාණයට පොහොර ලැබෙනවා නැත්නම් තෙතමනය වැස්ස ලැබෙනවා මේ තණ්හාවෙන්. එතකොට අන්න මේ කාම ලෝකයේ තුල මේ විඥාණය වර්ධනය වෙනවා. හොඳට පිහිටනවා, වැඩෙනවා, මුල් බැස ගන්නවා. එහෙනම් එතකොට මේ කර්මය කියන කාරණාව මෙතෙන්දි වැදගත් වෙනවා. තණ්හාව කියන එක වැදගත් වෙනවා. අවිද්‍යාව කියන එක, ඒ කියන්නේ කොහොමද වැදගත් වෙනවා. ඒ වගේමයි මේ කාම ලෝකයක විපාක දෙන ඒ කර්මය තියෙන නිසා අන්න වෙනත් කලින් භවයක චුත වෙන විඥානයක් එතකොට මෙතන නැවත පළපදියම් වෙනවා. දැන් අපි හිතමු මේක සරලව පැහැදිලි කරනවා නම්, අපි ආනාපාන සතියක් වඩමින් ඉන්නවා. ඉතින් එතකොට අපි හිතමු ආස්වාස ප්‍රස්වාසය අපි හුස්ම රැල්ල පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි මෙහෙම ආස්වාසයක් ප්‍රස්වාසයක් බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉඳද්දී ඔන්න අපිට කොහේ හරි ලස්සන ගීතයක් ඇහෙනවා. ඉතින් අපේ හිත මේ ආනාපානය අතහැරලා මොකද ඒක කොහොමත් මේ නික්ලේශී අරමුණක් එහෙම නැත්නම් ඒ තරම් රසවත් අරමුණක් නෙමෙයි අර ඇහෙන ගීතයට ඔන්න අපේ හිත යනවා. එතනට යම් ආසාවක් ඇති වෙනවා. එතන ඒ අරමුණ ගැන ඔන්න දැන් හිත ගියා. දැන් ඔන්න සෝත විඥානයක් පහළ වුණා. ඒකට දැන් තණ්හාවකුත් පහළ වුණා. එහෙනම් අන්න එතන නැවත නැවත සෝත විඥාන පට ගන්නවා. නැවත නැවත අපි ඒක අබිරමණය කරන්නේ ඒකෙන් සතුටු වෙන්නේ ඒ ගීතයේ රස විඳින්න පටන් ගන්නවා. ඒ කියන්නේ තණ්හාවෙන් දැන් ඒ අවශ්‍ය කරන පෝෂණය තෙතමනේ ලබා දෙනවා. දැන් අපිට සම්පූර්ණයෙන් ආනාපානය අතහැරෙනවා. ඒ වෙනුවට අර ඇහිච්ච ගීතයේ ඔන්න දැන් අපේ හිත පැලපදියම් වෙනවා. විඥානය එතන හොඳට පිහිටනවා, බැස ගන්නවා, වර්ධනය වෙනවා. ඒ තුල තමයි දැන් ඔන්න ජීවත් වෙන්නේ. දැන් ඒ සද්ද ලෝකයක තමයි අපි දැන් ජීවත් වෙන්නේ. සරලව මේ ලෝකෙින් දැද්දිම අපිට එතකොට මේ කලින් තිබිච්ච අරමුණ අතහැරිලා අලුතෙන් ආපු අරමුණක හිත බැස ගන්න, විඥානය බැස ගන්න මෙන්න මේ ආකාරයෙන් නිරන්තරයෙන්ම කාර්යයක් සිද්ධ වෙනවා. ඒකට ඒ නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යන විඥාන ධාරාවක් තියෙනවා. ඒ වගේමයි ඒකට පැස ගන්න, බැලපදියම් වෙන්න උවමනා කරන තණ්හාව පෝෂණය කරනවා. එතකොට මේ ඒ ඇහෙන සද්ද ආදී ඒ කර්ම ක්ෂේත්‍රය තියෙනවා. කර්මානුරූපව කියලා අපි මෙතන දඬගත්තොත් කර්මානුරූපව එතකොට යම් සද්දයක් ඇහෙනවා. ඉතින් එතකොට අන්න එතන බැසගත්තා, සංහාවෙන් තව තව පෝෂණය කළා, විඥානයේ තව වර්ධනය වුණා. අපිට අර කලින් හිටිය තැන වෙනුවට දැන් අලුත් තැනක හිත පදිංචි වෙනවා. ඉතින් මේ ආකාරයෙන්මයි මරණ මොහොතේදී මෙතන කය ඇසුරු කරගෙන යම්කිසි නැවත නැවත විඥානයක් හටගනිමින් තිබුණද ඒ විඥානය මේ කය අතහැරිලා ඔන්න මේ භවයේදී කරපු ඒ කර්මයට අනුරූපව ඔන්න වෙනත් කයක වෙනත් කුසක යම් රූප ස්වභාවයක් ඇසුරු කරමින් ඔන්න විඥානය එතන පිහිට ගන්නවා. තණ්හාවෙන් ඒකට පෝෂණය ලැබෙනවා. කර්මයෙන් ඒ අවශ්‍ය කාම භූමිය සකස් වෙලා තියෙනවා. එහෙමනම් අන්න විඥානය එතන පදිංචි වෙනවා. ඒතර මේ කාම භූමියක උපත ලැබීම මේ ආකාරයෙන් භාගවතුන් වහන්සේ විස්තර කරනවා. ඊට පස්සේ මේ සූත්‍රයේම බුදුරජාන් වහන්සේ රූප ධාතුවක, කියන්නේ රූපාවචර ලෝකයක උපදින ආකාරයත් මේ විදිහටම විස්තර කරනවා. ඒ කියන්නේ මෙතෙන්දිත් බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කරනවා රූප ලෝකයක උපත ලැබලා විපාක දෙන්න කර්ම නැත්තම් රූප ලෝකයක් පණවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අහනවා. එතකොට ආනන්ද සානස කියනවා පණවන්න බෑ කියලා. මොකද රූප ලෝකයක නැත්තම් රූපාවචර බ්‍රහ්ම ලෝකයක විපාක දෙන්න සුදුසු කර්ම නැත්තම් ඉතින් ඒබඳු භවයකින් ඇති වැඩක් නැහැ. නමුත් ඒබඳු ලෝකයක විපාක දෙන්න කර්ම තියෙනවා නම් අන්න ඒබඳු රූපාවචර ලෝකයක් පණවන්න පුළුවන්. ඒ නිසා අන්න ඒබඳු රූපාවචර ලෝකයක අර විඥානයේ ගිහිල්ලා පිහිටනවා. මොකද ඒ කර්ම කෙත සකස් වෙලා තියෙනවා. තණ්හාවෙන් ඊට ලබා දෙනවා යම් පෝෂණයක්, එහෙම නැත්නම් යම් තෙතමනයක් වැස්සක් ලබලා දෙනවා. අන්න විඥානය හොඳට එතන මුල් බැසගෙන එතන පැලපදියම් වෙනවා. මේ වගේම බුදුරජාන් වහන්සේ අරූප ධාතු වේපක් කංචානන්ද කම්මං නා භවිස්ස අපිනකෝ අරූප භවෝ පඤ්ඤා යේතාති කියලා ආනන්ද සාමිනාංශයෙන් ප්‍රශ්න කරනවා. ආනන්ද මේ අරූප ලෝකයක විපාක දෙන්න සුදුසු කර්ම නැත්තම් අරූප ලෝකයක් පණවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ නගනවා. එතෙන්දී ආනන්ද සාමිනාංශය කියනවා පණවන්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ආකාරයෙන් තමයි ආනන්ද කර්මය කෙත බවට පත් වෙනවා. කම්මං කෙත්තං කර්මය තමයි කුඹුර බවට පත් වෙන්නේ. කර්මයෙන් ඒ අවශ්‍ය කරන සැකැස්ම ඒ පොළව සකස් වෙලා තියෙනවා. එතකොට විඥාණය බීජය බවට පත් වෙනවා. තණ්හාවෙන් අවශ්‍ය කරන පෝෂණය තෙතමනය ලැබලා දෙනවා. අන්න කර්මානුරූපව අරූප ලෝකයක නැවත උපතක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ අංගුත්තර නිකායේ තික නිපාතයේ බුදුරජාන් වහන්සේ පුනර්භවයේ සිදුවීම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා නවීන විද්‍යානුත් මෑත කාලයේ විවිධාකාර පරිශන කෙරලා තියෙනවා පුනර්භවයේ සම්බන්ධයෙන්. ඒ වගේමයි මෝහන විද්‍යාව වගේ විවිධ ක්ෂේත්‍ර හරහා යම් යම් පරිශන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේමයි මරණාසන්න අත්දැකීම් ආශ්‍රයනුත් ඇතැම් පර්යේෂණ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මෑත කාලයේ වුණත් මේ පුනර්භවය ගැන යම් තාක් දුරකට යම් යම් තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරන මේ මෙලව ඇත පරලව ඇත කියන ප්‍රකාශය ඉතින් අපිට එහෙමනම් පිළිගන්න සෑහෙන සාධක තියෙනවා. ඒතොර මෙතෙන්දී අපි මේ බුදුරජාණන් වහන්සේ මතු කරන අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ කියන මෙන්න මේ පුනර්භවය සම්බන්ධ කාරණාව එහෙනම් සම්මා දිට්ඨියකින් අපි අදහන ගතියක් පිළිගන්න ගතියක් මේ සම්මා දිට්ඨිය තුල පිහිටිහාම අපි තුල ඇති වෙනවා. එක අතකින් එතකොට මෙතනත් මේ කර්මයට තමයි මූලිකත්වය ලැබිලා තියෙන්නේ. කර්මයට නිවැරදි කර්මයක් කරා නම් යහපත් කර්මයක් කරා නම් යහපත් තැනක උපතක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අකුසල කර්මයක් කරා නම් ඊට අනුරූපව අයහපත් තැනක උපතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ එනවා අත්ති මාතා අත්ති පිතා කියලා මේ මවෙක් ඇත පියෙක් ඇත කියන මෙන්න මේ කාරණාව. ඉතින් මෙතෙන්ද විශේෂයෙන්ම දෙමව්පියන් සම්බන්ධයෙන් යම්කිසි ඉගැන්වීමක් දෙමව්පියන්ට සැලකීම සම්බන්ධයෙන් යම්කිසි කාරණාවක් මෙතෙන්දී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. මොකද බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේත් අනිකුත් රහතන් වහන්සේලා පවා මේ දෙමව්පියන්ට සැලකීම කියන එක ඉෂ්ට කරලා තියෙනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේත් බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 7කින් පස්සේ කිඹුල්වත් නුවරට පැමිණිලා ඒ සුද්ධෝදන මහරජතුමාට ධර්මයේ දේශනා කළා. එතුමාවත් ආර්ය මාර්ගයේ පිහිටෙව්වා. ඒ වගේමයි තවුතිසාවට වැඩම කළා. ඒ මහා මායා දේවි ඉපත ලබා තිබිච්ච ඒ දිව්‍ය සභාවට වැඩම කළා. එතෙන්දී අභිධර්මයේ දේශනා කළා. එතුමියටත් පිහිට වුණා. ඒ වගේමයි තමන් වහන්සේව හදා වඩා ගත්ත ඒ මහා ප්‍රජාපති ගෞතමියටත් ධර්මයේ දේශනා කරමින් භික්ෂුණී ශාසනය පිහිටුවලා එතුමියටත් සංග්‍රහ කළා. ඒ වගේමයි බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ පසු ගමන් කරපු එකම අවස්ථාව වශයෙන් සඳහන් වෙන්නේ මේ මහා ප්‍රජාපති ගෞතමිය පිරිනුවන් පාන්න වැඩම කරද්දී ඒ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා වන්දනාමාන කළා. තමන් වහන්සේ පිරිනුවන් පාන්න සූදානම් බව දේශනා කළා, සැලකලා බුදුරජාණන් වහන්සේව වන්දනා කළා, පැදුණු කළා. ජේතවනාරාමෙන් පිටත් වෙනකොට බුදුරජාණන් වහන්සේ පසු ගමන් කරමින් දේශනාරාමේ දොරටුව දක්වාම පැමිණියා කියලා සඳහන් වෙනවා. ඉතින් අනුව අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ කතරම්නම් එකතකින් මේ තමන්ව හදා වඩා ගත්තේ මහා ප්‍රජාපති ගෞතමියට පවා කතරම් අනුග්‍රහ කරාද, ගෞරව කළාද, නිහතමානීත්වයකින් සැලකුවාද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ පැවිදි වෙද්දී ඒ සාරී කියන බ්‍රාහ්මණ මාතාව කිසිසේත්ම කැමති වුණේ නැහැ. ඉතින් එතුමිය සම්පූර්ණයෙන්ම බ්‍රාහ්මණ භක්තිකයෙක් විදිහට තමයි කටයුතු කළේ. ඉතින් සරියුත් මහරහතන් වහන්සේත් පිරිනුවන් පාන්න කිට්ටු වෙලා කල්පනා කරනවා මගේ මෑණියන්ට සලකන්න මට හැකියාවක් ලැබුණේ නැහැ. තාවම මිත්‍යා දෘෂ්ටිකයි. මේ පිරිනුවන් පාන්න කලින් හෝ මේ සාරී බ්‍රාහ්මණ බැමිණියට මම සංග්‍රහ කළ යුතුයි. මගේ මෑණියන්ට යම් සංග්‍රහයක් අයව නිවැරදි මාර්ගයේ පිහිටුවීමක් කරන්න සුදුසුයි කියලා ඒ එතුමිය වාසය කරන්නේ තමන්ගේ ඒ මුල් ගමට වැඩම කරනවා. වැඩම කළා ඒ තමන් වහන්සේව වන්දනා කරන්න පැමිණෙන බ්‍රහ්මය දැකලා ඒක දර්ශනය වෙන්න ඉඩ සලස්සලා එතුමිය තුළ ශ්‍රද්ධාව ඇති කළා, ධර්මයේ දේශනා කළා. එතුමියව සෝවාන් ඵලයේ පිහිටියට පස්සේ තමයි සරියුත් මහරහතන් වහන්සේ පිරිනුවන් පාන. ඉතින් මේ ආකාරයෙන් විවිධ තැන්වල අපිට තේරෙනවා රහතන් වහන්සේලා පවා ශක්තිපමණින් තමන්ගේ දෙමව්පියන්ට ඒ තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන සබ්‍රහ්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මේ දෙමව්පියන්ට සලකලා ලේසියෙන් අවසන් කරන්න බෑ. මොකද ඒ තරම් දෙමව්පිය අපිට පිහිට වෙලා තියෙනවා, අපිට උපකාර වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් පුතෙක් දුවෙක් මේ දෙමව්පියන්ට පුදනවා නම්, ගෞරව කරනවා නම් අන්න ඒ අය පූජිත බවට පත් වෙනවා. මේ දෙමව්පියෝ දරුවන්ගේ පූජ්‍ය පූජාවක් ලබන්න, අනුග්‍රහයක් ලබන්න සුදුසු පුජ්‍යලයෝ බවට පත් වෙනවා. ඒ වගේමයි යම්සි පුතෙක් දුවෙක් මේ විදිහට දෙමව්පියන්ට සලකනවා නම් ගෞරව කරනවා නම් ඒ කුලය ඒ ගෙදර මේ පූර්වාචාර්යයන් සහිතයි. ඒ වගේමයි පූර්ව දේවතාවන් සහිතයි. මේ ආකාරයෙන් මේ දෙමව්පියන්ට සලකන්න නැත්නම් ඒ සැලකිය යුතු ආහුනේය ගුණයන් දෙමව්පියන් සතුව තියෙනවා. විවිධාකාර දේවල් පූජා කරන්න නැත්නම් සකස් කළා ගිහිල්ලා වන්දනාමාන කළා පූජා කරන්න සුදුසු බවක් මේ දෙමව්පියෝ ගාව තියෙනවා. කියන මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතන ලල්ලි ලස්සන ගාතාවක් එනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ. ආහුනේයාච පුත්තානම් පජාය අනුකම්පක. තස්මාහිනේ නමස්සෙය්‍ය සක්කරියාත පණ්ඩිතෝ. මහන්නේ මේ මව්පියෝ කියලා කියන්නේ බ්‍රහ්මයාට කියන නමක්. ඒ වගේමයි ඒ අය තමයි අපේ පූර්වාචරයන් බවට පත් වෙන්නේ. අපේ පෙර ගුරුවරු මුල්ම ගුරුවරු බවට පත් වෙන්නේ අපේ දෙමව්පියෝ. අපි බොහොම අසරණව මේ කිසි දෙයක් කර කියා ගන්න බැරුව උඩුකුරුව වැඩ හොනකොට දෙමව්පියෝ තමයි අපිට යහපත් මාර්ගය කියලා දීලා අපේ සියලු කැතකුණු අතගාලා අපි අන්නකොට කිරි ටික දීලා ඉතින් අපිව මෙලව පොඩ පොඩ පෝෂණය කළා හරි හොඳ නරක කියලා දීලා එහෙනම් අපිව යහපත් මාර්ගයට ගන්න උත්සාහ කළා තියෙන එහෙනම් අපේ දෙමව්පියෝ. ඉතින් එතකොට මෙන්න මේ මුල අපිට පොඩ්ඩක් මතක තබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා ආහුනේයාච පුත්තාන පජාය අනුකම්පක. එතකොට මේ ආහාර පාන වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, අනිකුත් බෙහෙත් හේත් ආදී වෙන්න පුළුවන්. ඒවා අරගෙන ගිහිල්ලා පූජා කරන්න සුදුසුයි මේ දෙමව්පියන්ට. එතකොට තස්මාහිත්නේ නමස්සෙය්‍ය සක්කරේයාත පණ්ඩිතෝ. යම්කිසි දරුවෙක් ඒ විදිහට ඒ දෙමව්පියන්ට ශක්ති පමණින් සලකනවා නම් ඒ අය මේ ලෝකේ ගෞරවණීය බවට පත් වෙනවා. අනිත් අයගේ පණ්ඩිතයින්ගේ සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට භාජනය වෙනවා. ඒ නිසා තවදුරටත් කියනවා අන්නේන අතපානේන වත්තේන සයනේන ච. ඒ කියන්නේ කන බොන දේවල් වලින්, ඉඳුන් හිටුන් පහසුකම් වලින්, බෙහෙත් හේත් වලින්, ඒ වගේම ඇඳුම් පැළඳුම් වලින්, උච්චාදනේන නහාපේන පාදානං දොහවනේන ච. ඇඟ ඉලීම් ආදියෙන්, නහ නැහැවීම් ආදියෙන්, පාදෝවණයෙන් මේ විදිහට මේ දෙමව්පියන්ට සලකන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තායන් නම් පාරිචරියාය මාතා පිතූසි පණ්ඩිතා හිතචේව නම් පසංසන්තේ පෙච්ච සග්ගේච මෝදතීති. මේ විදිහට යම්සි දරුවෙක් දෙමව්පියන්ට සලකනවා නම් ඒ අය මෙලවදීත් සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට බඳුන් වෙනවා. මේ වගේමයි පරලොවදීත් යහපත් තැනක උපත ලබන්න මේ කරපු සැලකීම ඒ ගෞරවය හේතු වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දෙමව්පියන්ට සැලකීම ගැනත් සෑහෙන්න ධර්මයක් දේශනා කළා තියෙනවා. ඉතින් ඒ වගේමයි තවත් තැනක සඳහන් වෙනවා මේ දෙමව්පියෝ පුදුමාකාර අන්දමකින් මේ දරුවන්ට පිහිට වුණා. ඉතින් ඒ ණය ගෙවන්න ලේසි නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. දින්නාහම් භික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. දෙදෙනෙක් ඉන්නවා මහණෙනි, ඒ දෙදෙනාට ප්‍රතිඋපකාර දක්වන එක පහසු නෑ. ඒකෙන භික්කවේ ආස අංසේන. දැන් මේ විදිහට අර එකම දෙමව්පියෝ දෙදෙනා එක් උරේක අම්මවත් අනිත් උරේ තාත්තවත් තියාගෙන පියතුමාවත් තියාගෙන යම්සි දරුවෙක් මේ අවුරුදු 100ක් තිස්සේ සැලකුවත් ඒත් මේ ණය ගෙවලා දාන්න බෑ කියලා බුදුරණන් වහන්සේ සඳහන් කරනවා. හැබැයි මේ දෙමව්පියෝ අශ්‍රද්ධාවත් නම් කියන්නේ ශ්‍රද්ධාවක් ඒ අයගේ නැත්තම්, ඒ වගේමයි ඒ අය තුල සීලයක් නැත්තම්, ඒ අය තුල දාණයට නැඹුරු වෙච්ච බවක්, පරිත්‍යාගයට නැඹුරු වෙච්ච බවක් නැත්තම්, ඒ වගේමයි ඒ අය තුල ප්‍රඥාවක් නැත්තම්, අන්න ඒ අය තුල ඒ නැති ප්‍රඥාව ඇති කරන්න, ඒ වගේමයි ඒ නැති දාන චේතනාව වර්ධනය කරන්න, ඒ වගේම ඒ නැති සීලය ඇති කරන්න, ඒ නැති ශ්‍රද්ධාව ඇති කරන්න යම්සි දරුවෙක් කටයුතු කරනවා නම් අන්න එතුලින් බුදුරජාන් වහන්සේ කියනවා මේ දෙමව්පියන්ගේ ණය ගෙවන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දෙමව්පියෝ ඉන්න පුළුවන්, ඒ තරම් ශ්‍රද්ධාවන්ත නැහැ. ඉතින් දරුවෝ ශ්‍රද්ධාවන්තයි. දරුවන් තුළ යම් ශ්‍රද්ධාවක් තියෙනවා. දහම කෙරෙහි, භාගතුන් වහන්සේ කෙරෙහි, සංඝයා කෙරෙහි යම් ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් තමන්ට තේරෙනවා හැබැයි දෙමාපිය තුළ මේ ශ්‍රද්ධාව දියුණුවලා නැහැ කියලා. එහෙමනම් අන්න දෙමාපියන් කෙරෙහි අනුග්‍රහ කරන දරුවෙක්, යහපත් දරුවෙක් කරන්න තියෙන එක කාරණාවක් තමයි ඒ ශ්‍රද්ධාවෙන් මේ දෙමාපියන් තුළ යම් පෝෂණයක් ඇති කරන එක. ඒ ශ්‍රද්ධාව නැති දෙමාපියන් තුළ යම් ශ්‍රද්ධාවක් වර්ධනය වෙන විදිහට යම් උපකාරයක් කිරීම දරුවන්ගේ වගකීමක් වෙනවා. ඒ තුලින් අන්න අර ණය ගෙවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේමයි යම්සේ දෙමාපිය කෙනෙක් ඉන්නවා නම් සීලයට ඒ තරම් සැලකිල්ලක් නැති. අපි තුන් සතෙක් මරනවා, ආරකම් කරනවා, කාම මිත්‍යාචාරෙත් හැසිරෙනවා, බුරුත් කියනවා, රහමිරත් පානය කරනවා. ඉතින් මේ බඳු දෙමාපියෝ ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අයව යහපත් මාර්ගයට ගන්න පුළුවන් නම්, ඒ අයට සීලයේ තියෙන ආනිසංශ පෙන්ලා දෙන්න තියෙන පුළුවන් නම්, ඒ අයව සීලයක පිහිටවන්න පුළුවන් නම්, අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අර තමන්ට තියෙන ලොකු ණය ගෙවා දාන්න අන්න ඒ තුලින් අවස්ථාවක් ලැබෙනවා. සීල සම්පදාවේ පිහිටුවාලීම තුලින් අන්න තමන්ගේ ණය ගෙවා දාන අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් සීල් දෙමව්පිය කෙනෙක් ඉන්න පුළුවන් බොහොම මසුරුයි. කිසි දෙයක් කාටවත් දෙන්න කැමැත්තක් නැහැ. තමන්ටම රැස් කරගන්නවා මිසක් තමන්ගේම දරුවන්ට දෙනවා මිසක් තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න, තවත් අසනේකට යමක් දෙන්න කිසි එහෙම දාන චේතනාවක් ඇත්තේ නැහැ. ඉතින් අන්නේ අවස්ථාවේදී දරුවෝ තේරුම් ගන්නවා නම් මේ අම්මගේ තාත්තගේ තියෙන මේ දුර්වලකම අන්න එතෙන්දී දරුවන්ට පුළුවන් නම් ඒ අය තුළ මේ දාන චේතනාව, පරිත්‍යාගශීලීත්වය වර්ධනය වෙන අන්දමින් කටයුතු කරන්න. ඒ අයටත් මේ යමක් දීලා සතුටු වෙන්න පුළුවන්කම ඇති කරනවා නම්, ඒ දානශීලීත්වය ඒ දෙමව්පිය තුළ ඇති කරනවා නම් අන්න එතුලිනුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ණය ගෙවා ගන්න පුළුවන් කියලා. ඊළඟට යම්ස දෙමව්පිය කෙනෙක් ඉන්න පුළුවන් ඒ තරම් ප්‍රඥාවන්ත නැහැ. දහම කෙරෙහි එච්චර නැඹුරු වෙලා නැහැ. දහම ගැන ඒ තරම් අවබෝධයක් ඇත්තෙත් නැහැ. සුතමේ ඥානයක් ඇත්තෙත් නැහැ. භාවනාවකට විපස්සනාවට කොහොමත් එච්චර ඇල්මක් නැහැ. තියන්න ඉබඳු දෙමව්පියෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් Tamante ඉන්නවා නම් ශක්තිපමණින් ඒ අය තුළ නුවණ දියුණු කරන්න, ඒ අයවත් යහපත් මාර්ගයට අරගන්න, භාවනාවක තියෙන අර්ථය කියලා දෙන්න, විපස්සනාවක තියෙන ගැඹුර වටහලා දෙන්න යම්සේ දරුවෙක් කටයුතු කරනවා නම් අනේ තුලිනුත් මේ අපිට තියෙන ඒ මහා ණය බර ගෙවා දාන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ දෙමව්පියන් සම්බන්ධයෙන් පැති කීපයකින් අපි තුල අපිට තියෙන වගකීම ඉෂ්ට කිරීමත්, ඒ අයට ගරු කිරීමත්, පූජා කිරීමත්, සංග්‍රහ කිරීමත්, ඉන් එහා ගිහිල්ලා ඒ අය තුළ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාග චේතනාව, පරිත්‍යාගශීලීත්වය, ප්‍රඥාව ආදී ගුණධර්මයන් වර්ධනය කරන්න යම් උපකාරයක් කිරීමත් මතක් කරලා දීලා තියෙනවා. ඒ වගේම පින්වත්නි අපිට හුඟක් වෙලාවට දෙමව්පිය පමණක් නෙමෙයි තවත් කවුරු හෝ කෙනෙක් යම් හෝ උපකාරයක් වුණා නම් ඒ උපකාරය මතක තබා ගැනීමත්, මතක තබාගෙන ශක්තිපමණින් ප්‍රතිඋපකාර කිරීමත් ඉතාම වටිනා සත්පුරුෂ ගුණයක් වෙනවා. ඉතින් මේකට කතඤ්ඤු කතවේදීතා කියන නම දහමේ සඳහන් වෙනවා. මෙන්න මේ කතඤ්ඤු කතවේදීතාව, ඒ කියන්නේ කළගුණ සැලකීම, කළගුණ සලකන කෙනෙක් වීම කියන එක සත්පුරුෂ ලක්ෂණයක් වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. අංගුත්තර නිකායේ දුක නිපාතේ එන සූත්‍රයේ මෙන්න මේ විදිහට කියනවා, අසත්පුරුෂ භූමිංච වෝ භික්ඛවේ දේසිස්සාමි සත්පුරුෂ භූමිංච. මහණෙනි මම අසත්පුරුෂ භූමිය, මේ අසත්පුරුෂෝ හැසිරෙන ආකාරයත්, ඒ අය කටයුතු කරන ආකාරයත් දේශනා කරනවා. සත්පුරුෂයෝ හැසිරෙන ආකාරයත් ඒ සත්පුරුෂ භූමියත් මම දේශනා කරනවා. තන් සුනාත, මෙන්න මේක අහන්න, හොඳින් සිත්ති දරා ගන්න කියලා බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට ඔන්න ධර්මයක් දේශනා කරනවා. කතමාච භික්කවේ අසත්පුරුෂ භූමි. මහන්නේ මොකද්ද මේ අසත්පුරුෂ භූමිය කියලා කියන්නේ? අසත්පුරුෂෝ භික්කවේ අකතඤ්ඤු හෝති අකත වේදී. මහන්නේ මේ අසත්පුරුෂයා කියන කෙනා තුල කිසිම කෙලෙහි ගුණ සැලකීමක් නැහැ. කෙලෙහි ගුණ මතක තියාගන්න ගතියක් එයා තුල නැහැ. ඉතින් මේ අසත්පුරුෂ භූමිය මෙන්න මේ කෙලෙහි ගුණ නොසැලකීම කියන එක අගය කරන්නේ අසත්පුරුෂයෝ. මෙන්න මේක තමයි එහෙනම් අසත්පුරුෂ භූමිය කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කාට හරි උදව්වක් කරනවා. හැබැයි ඒ උදව්ව කරපු නැත්නම් උදව්ව ලැබපු කෙනාට ඒක මතකවත් නැහැ. හැබැයි ඉක්මනටම ඒක අමතක වෙලා යනවා. හරියට නිකන් අර දියේ ඇඳපු ඉරක් වගේ මොහොතකින් ඒ කරපු උපකාරය අමතකයි. ඉතින් අපිටත් ඒක කල්පනා කරලා බලන්න ඕන. අපිට යම් යම් අය උපකාර කරලා තියෙනවා. අපිට ඒවා මතක තියෙනවද? එහෙම නැත්නම් ඒ කරපු උපකාරය පැයෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් අමතක වෙලා යනවද? අපිට මේ තැනත්තා අහවල් උපකාරය කළා කියලා පුංචි හරි මතකයක් අපේ හිත්වල තැන්පත් වෙලා තියෙනවද කියලා නම් අපිට පොඩ්ඩක් විමසලා බලන්න වටිනවා. කතමාච භික්කවේ සත්පුරිස භූමි. ඊළඟට ඔන්න බුදුරජාන් වහන්සේ සත්පුරුෂ භූමිය ගැන දේශනා කරනවා. සත්පුරිසෝච භික්කවේ කතඤ්ඤූ හෝති කතවේදී. මහණෙනි, සත්පුරුෂයා කියන කෙනා කළගුණ දන්නවා, කළගුණ සලකන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් කළගුණ දන්නා බවින්, කළගුණ මතක තියෙන බවින්, කළගුණ සලකන බවින් මෙන්න මේ සත්පුරුෂ භූමිය භාග්‍යවතුන් වහන්සේ හඳුන්ලා දෙනවා. එහෙනම් අපිට සත්පුරුෂයෙක් හඳුන ගන්න පුළුවන් එයාට කරපු පුංචි හෝ උදව්ව එයාගේ හිතේ ගලක ඇඳපු ඉරක් වගේ හොඳට මතක තියෙනවා. පුංචි උදව්වක් වෙන්න පුළුවන්, හැබැයි හොඳට ඒ උදව්ව මතකයි. ඒ කෙරෙහි යම්කිසි කෘතවේදීත්වයක් ඒ තැනැත්තාගේ හදවතේ තියෙනවා. මේ හවල් දවසේ මට මෙන්න මේ උදව්ව කරා මෙන්න මේ තැනැත්තා කියලා ඒ යම් මතකයක් කෘතවේදීත්වයක් මේ සත්පුරුෂයාගේ හිතේ තියෙනවා. මෙන්න මේ හරහා මෙන්න මේ සත්පුරුෂ භූමිය හඳුන ගන්න පුළුවන් බවත් මේ කෘතවේදීත්වය කළගුණ සැලකීම අගය කරන ඒ ಗುಣ කතා කරන ස්වභාවය මේ සත්පුරුෂ භූමිය බවත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එහෙමනම් අපිට සත්පුරුෂය කවුද අසත්පුරුෂය කවුද කියන එක හඳුන ගන්නත් මෙන්න මේ කළගුණ සැලකීම, කළගුණ මතක තිබීම, කෘතවේදීත්වය යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි අද කාලේ මුවක් කලාවට කළගුණ අමතක වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. මිනිස්සෙන්ට තියෙන නිකන් සතිය දෙකේ මතකය, කලින් කරපු දේවල් කිසිසේත්ම මතක නැහැ. ඒක දෙමව්පියෝ කරපු මග පෙන්වීමක්, උපකාර කිරීමක් වෙන්න පුළුවන්. යම්සේ වැඩිහිටියෙක් කරපු උපකාර කිරීමක්, මග පෙන්වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුරුවරයෙක් කරපු උපකාර කිරීමක් මේ මග පෙන්වීමක් වෙන්න පුළුවන්. නැත්නම් යාළුවෙක් මිත්‍රයෙක් කරපු යම් උපකාරයක් වෙන්න පුළුවන්. මුවක් කලාවට මිනිස්සුන්ට හරි අමතකයි. ඒක දවසින් දෙකෙන් අමතක වෙලා යනවා. ඒ උපකාර කරපු කෙනාටම සමහරවිට අපකාර කරන්න, නිග්‍රහ කරන්න, ඒ කරපු උපකාර ඉක්මනටම අමතක කළා ඒ තැනැත්තාගේ දෙයක් හරි කඩා වඩා ගන්න තරමට මිනිස්සු හරි අසත්පුරුෂ භවට පත් වෙලා තියෙනවා. නමුත් නිවැරදි සත්පුරුෂයෙක් එහෙම නෙමෙයි. ඒ තමන්ට කරපු උපකාර මතක තියාගෙන ඉන්නවා. කෘතවේදීත්වයක් තමන්ගේ හදේ තියෙනවා. එනිසා ඒ තමන්ට කරපු උපකාර මතක තියානේ යම් අවස්ථාවක් තියෙනවා නම් ඒ තමන්ටත් මේ තැනැත්තා උපකාර කළා නේද කියලා ප්‍රතිඋපකාර කරන්න ඕන වෙලාවක සූදානමින් ඉන්නවා. ඉතින් මෙන්න මේ ගුණය කෘතවේදීත්වය, මේ කතඤ්ඤු කතවේදීතා කියන ගුණය එකාතකින් නිවැරදිව සතිමත් බවක් දිනු කරද්දිත් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්. මොකද සිහිය දිනු කරන්න තමන්ගේ හිතේ යම්කිසි සංවේදී බවක් ඇති වෙන්න පටන් ගන්නවා. හිතේ තිබිච්ච අර චපල ගති තමන් හඳුනගෙන, ඒ වගේම හිතේ තිබිච්ච ඒ ගුණමකුකම් තමන් හඳුනගෙන, ඒවා තේරුම් අරගෙන, ඒවා අත්හැරලා දමමින් තමන් තුළ යම් සත්පුරුෂ ගුණයක් දියුණු කරන්න එකතකින් මෙන්න මේ භාවනාවේදී අවස්ථාවක් ලැබෙනවා. සතිය දියුණු කරන යෝගාවචරයෙක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සති දෝවාරිකෝ භික්ඛවේ අරිය ශාවකෝ සාවජ්ජං පජහති අනවජ්ජං භාවේති කියලා. ඒ කියන්නේ මේ සතිය කියන දොරටුපාලයව ඇසුරු කරන මේ යෝගාවචරයා වැරදි දේවල් බැහැර කරනවා, නිවැරදි දේ පුරුදු කරනවා. ඉතින් අනුව අපිට තේරෙනවා සතිමත් බව ආදී මේ භාවනාවක් වුණත් යම්ස කෙනෙක් නිවැරදිව දියුණු කරනවා නම් එයා නිවැරදිව එහෙමනම් මේ සතිපත් මේ සම්මා දිට්ඨියට පැමිණෙනවා. ඒකේ එක අංගයක් වශයෙන් එයාගේ හිතේ යම් සංවේදී බවක්, මුරුදු බවක්, මොලොක් බවක්, හොඳට කරපු දේවල් මතක හිටින බවක්, මුල මතක තියෙන බවක් මෙතනත්තා තුළ ඇති වෙනවා. මොකද එලඹ සිට සිහියෙන් වාසය කරන්නේ. එයාට හොඳට මතක ශක්තියක් එහෙනම් පිහිටනවා. මේ ප්‍රകൃතියේ, මේ මොහොතේ, මේ ලෝකේ ඉන්න බවක් එයා තුළ තියෙනවා. අපි වෙන ලෝකවල ඉඳගෙන, හිතින් හදාගත්ත ලෝකවල ඉඳගෙන කටයුතු කරද්දී ඒ අනිත් අය මොන උපකාරය කළත් අපිට මතකවත් හිටින්නේ නැහැ. නමුත් අපි හොඳට ප්‍රകൃතියේ සතියෙන් වාසය කරද්දී, සිහියෙන් වාසය කරද්දී අනිත් අය වචනයකින් හරි අපිට උපකාර කරලා තියෙනවා නම්, අනිත් අය පුංචි දෙයකින් හරි අපිට උපකාර කරලා තියෙනවා නම්, අවවාදයකින් උපකාර කරලා තියෙනවා නම්, මිල මුදලකින් උපකාර කරලා තියෙනවා නම් තමන්ගේ ශ්‍රමයකින් උපකාර කරලා තියෙනවා නම් ඒ හැම දෙයක්ම හොඳට මතක තියෙන ගතියක් ඒ කෙරෙහි යම්කිසි කෘතවේදීත්වයක් අපේ හදවත් තුළ රැඳෙනවා. ඒ නිසා සතිය දියුණු කිරීමේ එක පැත්තක් වශයෙන් කතඤ්ඤෝ කතවේදීතාව ඒ තමන් තුළ තියෙන ඒ කෘතවේදීත්වය හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සම්මා දිට්ඨියේ තවත් පැත්තක් වශයෙන් බුදුරයන් වහන්සේ මේ දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, තමන්ට උපකාර කරපු මිත්‍රයින්ට, කල්යාණ මිත්‍රයින්ට සැලකීම, මේ කෘතවේදීත්වය මතක් කරලා දෙනවා. ඊට පස්සේ අපි එනවා අත්තිසත්ත ඕපපාතික කියන ඊළඟ කොටසට. මේ ඕපපාතිකව පහළ වෙන සත්වයන් ඉන්නවා කියන කාරණාව. ඒ කියන්නේ අපි දන්නවා මේ මනුස්ස ලෝකේ නම්, තිරිසන් ලෝකේ නම් එහෙම එකක් නැහැ. මේ එක්කෝ මේ මනුස්සයෝ නැත්තම් සත්වයෝ මේ මව් කුස තුළ තමයි පිරිසඳගෙන ක්‍රමානුකූලව වර්ධනය වෙලා මව් කුසින් බිහි වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. තිරිසන් සතුත් එක්කෝ මව් කුසින් බිහි වෙනවා. එහෙම නැත්තම් අණ්ඩජ වශයෙන් මේ බිත්තර වලින් හට ගන්නවා. නමුත් ඕපපාතිකව එක පාටම සියලු අංග ප්‍රත්‍යංගයන් සහිතව සම්පූර්ණ වෙච්ච ශරීරයක් සහිතව පහළ වෙන සත්වෙන් ඉන්නවා කියලා මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට මෙතනත් ඇත්තටම අර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඒ පහළ වීම තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපිට තාම මේවා නොපෙනුනාට ඒ කර්මානුරූපව ඒ අයගේ තියෙන කුසල කර්මවල ශක්තිය අනුව ඒ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඕපපාතිකව පහළ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි අපායවලත් ඕපපාතිකව තමයි පහළෙනවා කියලා කියන්නේ. ඒ කරපු අකුසල කර්මයේ තියෙන ශක්තිය අනුව ඕපපාතිකව අපායේත් පහළ වෙනවා කියලා කියනවා. ඒ නිසා අපිට මේ මනුස්ස ලෝකයේ ගැන තියෙන මේ පටු දෘෂ්ටියෙන් පොඩ්ඩක් බැහැර වෙලා තවත් ටිකක් මෙන්න මේ වගේ පැති තියෙනවා මේ ලෝකේ කියලා එහෙනම් හිතාගන්න මේ ප්‍රකාශ එක අතකින් උදව් වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අන්තිමට මේ සම්මා දිට්ඨියේ ලෞකික සම්මා දිට්ඨියේ පැත්තක් දේශනා කරනවා. අති ලෝකයේ සමන බ්‍රාහ්මනා සම්මග්ගත සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති ඉති. ඒ කියන්නේ මේ ලෝක මේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා යහපත් මාර්ගයට පිළිපන් යහපත් මාර්ගයට පිවිසිච්ච යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නෝ ඒ අය මෙලොවත් පරලොවත් හොඳින් තමන්ගේ ඍජු නුවණකින් සාක්ෂාත් කරගෙන දැනගෙන ඒ අය දේශනා කරනවා. දැන් මෙන්න මෙතන ඇත්තටම ඉඟියක් තියෙනවා ආධ්‍යාත්මික ජීවිතයක් කෙරෙහි. ඒ වගේමයි මෙතන යම් ඉඟියක් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කෙරෙහි. එතකොට මෙතෙක් වෙලා ඇත්තටම බුදුරජාන් වහන්සේ කර්මය ගැන, කර්මය හා කර්මඵලය ඇදහිීම ගැන, ඒ වගේම දානය ගැන, ඒ වගේම පුනර්භවය ගැන, ඒ වගේම දෙමෝපියන්ට සැලකීම, කළගුණ සැලකීම වගේ ගුණවත් ධර්මයන් ගැන, ඒ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී මේ කරුණා රසක් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ සියල්ලම මෙලෝ වශයෙන් අපිට යහපත් ජීවිතයක් ගත කරන්න උපකාර වෙනවා. පරලෝ වශයෙන් උත් යහපත් පුනර්භවයක් ලබන්න උපකාර වෙනවා. හැබැයි මෙතන තාම කියවුනේ නැහැ මේ තාක් තව ටිකක් එහාට ගිය ආධ්‍යාත්මික ජීවිතයක තියෙන වටිනකම ගැන. අන්න ඒක තමයි දැන් මේ අන්තිම කාරණාවෙන් මතු කරන්නේ. මේ ඔක්කොමත් හරි, හැබැයි අපිට යම් මේ මනුස්ස ජීවිතයක ලබා ගත හැකි තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි ආධ්‍යාත්මික ගුණවගාවක් කියන කාරණාව. එහෙම ආධ්‍යාත්මික ගුණවගාවක් කෙරෙහි නැඹුරු වෙච්ච, ඒකෙන් යම් ඵල ප්‍රයෝජන ලබාගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා, ඒ අය නිවරදි ප්‍රතිපදාවකට අවතීර්ණ වෙලා මෙලොවත් පරලොවත් කෙරෙහි ගැන හොඳින් දැනගෙන ඒ ගැන හොඳින් සාක්ෂාත් කරගෙන කටයුතු කරනවා, දේශනා කරනවා කියලා. එහෙනම් බුදුරජාන් වහන්සේ මේ සාමාන්‍ය ලෞකික මට්ටම තුලින් සෑහීමටපත් වෙන්නේ නැතුව ඉන් එහා පැත්තක් ගැන මෙතෙන්දී ප්‍රකාශ කරනවා. ඉතින් එතකතෙන් එතකොට අපිට තේරෙනවා මෙතෙන්දී දැන් බුදුරජාන් වහන්සේ ලෞකික පැත්ත විතරක් දේශනා කරන්නේ නැතිව මේ සම්මා දිට්ඨියේ අපිව යම් යොමු කිරීමක් කරලා තියෙනවා ලෝකෝත්තර පැත්තකට. මොකද භාග්‍යතුන් වහන්සේත් ඒ ශ්‍රමණ කියන කොටසට තමයි ඈත් වෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් මේ මෙලවත් පරලවත් සාක්ෂාත් කරලා හොඳින් දැනගෙන තමයි මෙන්න මේකයි කළ යුත්තේ, මෙන්න මේකයි නොකළ යුත්තේ, මෙන්න මේ මේ දේවල් කළොත් මෙලෝ වශයෙන් සුඛ විපාක ලැබෙනවා, හොඳ විපාක ලැබෙනවා, මේ මේ දේවල් කළොත් මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් අහිතකර විපාක ලැබෙනවා, අසුභ විපාක ලැබෙනවා, මේ සියල්ල අභිභවා යන්න පුළුවන් මාර්ගයකුත් තියෙනවා කියලා අන්න ලෝකෝත්තර මාර්ගයකුත් දේශනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතෙන්දී අපි මෙලෝ වශයෙන් කුසල් කිරීම වැදගත් වෙනවා, පරලෝ වශයෙන්ුත් ඒක උපකාර වෙනවා. හැබැයි මෙහෙම දිගට දිගට සංසාරේ ගමන් කර කර ඉන්නවා වෙනුවට මේකෙන් මිදෙන්න මාර්ගයකුත් එහෙනම් අපි පොඩ්ඩක් සිතා බැලිය යුතුයි කියන කාරණාවක් ඉඟියක් මේ ප්‍රකාශය එනවා. ඉතින් එහෙම කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා කීම තුලින් අපි තුලත් ඒ හැකි සංඥාව මතු කරලා දෙනවා. මොකද අපිටත් එහෙනම් යම්කිසි ඉලමුමක් දෙනවා, මෙහෙම කට්ටිය ඉන්නවා. තාමත් මේ විදිහට ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙච්ච පිරිසක් ඒ ආධ්‍යාත්මික ජීවිතයක ප්‍රතිපදාවක යෙදිලා ඒ නිවර්ති දේ අවබෝධ කරගත්ත පිරිසක් ඉන්නවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මම ඒ ගැනත් යම් අවධානයක් යොමු කළ යුතුයි. මේ ලෝකේ කාලා බීලා කුසල් කරලා විතරක් ඉඳලා හරියන්නේ නැහැ. තවත් වෙන පැතිත් මේ ජීවිතේ තියෙනවා කියලා එහෙනම් එක්තරාන්දමක ආරාධනාවක් අපිට මේ ප්‍රකාශය හරහා කෙරෙනවා. හුඟක් වෙලාවට මිනිස්සයෝ මේවා එච්චර හිතන්නේ තමන්ගේ පවුල ගැන කතා කරලා, රටේ ලෝකේ තියෙන දේවල් ගැන කතා කරලා, දේශපාලනය ගැන කතා කරලා, ඉතින් ඒ තමන් හදාගත්ත වැටකොටු මායින් වල හිර වෙලා අවුරුදු 70ක් 80ක් ඕනනම් ජීවත් වෙලා ඊට පස්සේ මැරලා යනවා. ඒ තමන්ගේ මනුස්සකමින් ගන්න පුළුවන් තවත් දියුණුවක් ගැන, ඒ තමන් එද්දි අරන් ආව ආධ්‍යාත්මික ජීවිතය තව සුළුෙන් හෝ වර්ධනය කරගෙන තමන් මිය යා යුතුයි කියන කාරණාව ගැන එච්චර හිතන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න සිද්ධ වෙනවා මෙතෙන්දී එහෙනම් බුදුරජාණන් වහන්සේ අර කොහොමද මේ ආලෝකයෙන් ආලෝකයට යන්නේ කියන කාරණාව මතක් කරලා දෙනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු හතර කොටසකට බෙදන්න පුළුවන්. එක කොටසක් ඉන්නවා අඳුරෙන් අඳුරට යන පිරිසක්. උදාහරණයක් වශයෙන් ඒ අය උපදිනකොටම හරිම දුප්පත්. ඒ වගේමයි ඒ තරම් නුවණක් ඇත්තෙත් නැහැ. ඒ වගේමයි ලැබිච්ච සමාහලාට ඉපදිලා තියෙනෙත් බොහොම අඩු කුලයක. එහෙම වගේමයි ලෙඩ රෝග බහුලයි. ඉතින් බොහොම දුප්පත් මට්ටමක, බෙලහීන මට්ටමක තමයි ඉන්නේ. හැබැයි ඒ අය කරන්නේ තකුසල්මයි. ඒ අය සත්තු මරනවා, හොරකම් කරනවා, කාමී වර්ධව හැසිරෙනවා, මත්පැන් පානය කරනවා, බොරුත් කියනවා. ඉතින් මේ විදිහට කරන්නේ තකුසල්මයි. ඒකට මැරිලා ගිහිල්ලා උපදින්නෙත් ආයිත් ඊටත් වඩා කලින් හිටියටත් වඩා බොහොම පහත් තැනක. ඒ නිසා අඳුරෙන් අඳුරට යන පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි අඳුරෙන් ආලෝකයට යන පිරිසකුත් මේ ලෝකේ ජීවත් වෙනවා. ඇතම් කෙනෙක් උපදිනකොට දුප්පත්, සමහරවල් ලෙඩ රෝග තියෙනවා. ඒ තරම්ම උසස් කුලයකත් නෙමෙයි ඉපදිලා ඉන්නේ. හැබැයි එය කුසල් කරන්න උත්සාහන්ත වෙනවා. තමන්ගේ ශක්තිපමණින් කුසලයට නැඹුරු වෙලා කටයුතු කරනවා. ඒ වගේමයි නුවණ දියුණු කරගන්නත් උත්සාහන්ත වෙනවා. යහපත් දේවල් කරන්න උත්සාහන්ත වෙනවා. දහමකට නැඹුරු වෙලා සීලයක් ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා. භාවනාවක් කරන්න උත්සාහන්ත වෙනවා. ඒ මුදල් හදල් මෝමනා නැහැ මේ කුසල් කරන්න. ඊට වඩා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා තේරුම් අරගෙන ඒ අය මේ තමන් මේ වැටිලා ඉන්න ආගාධයෙන් ගැලවෙන්න, සංසාර දුකින් අත මිදෙන්න යම් ප්‍රයත්නයක් දරනවා. අන්න බුදුරජාන් වහන්සේ කියනවා අන්න ඒ පිරිස අඳුරෙන් ආලෝකයට යන පිරිසක්. ඒ වගේමයි මේ ලෝකේ ඉන්නවා ආලෝකයෙන් අඳුරට යන පිරිසක්. ඇතම් කෙනෙක් උපදිනකොට බොහොම පොහොසත්. ඒ වගේමයි බොහොම වත් පොහොසත්කම් තියෙනවා, බල පුළුවන්කාරකම් තියෙනවා, කාය ශක්තිය තියෙනවා, සුරූපී බවක් තියෙනවා. ඒ වගේම උසස් කුලයක ඉපදිලා තියෙන්නේ. ඉතින් හැම දෙයක්ම තියෙනවා. උපදිනකොට මේ සියල්ල ලැබිලා තියෙනවා. හැබැයි ගත කරන්නේ බොහොම අසත්පුරුෂ විදිහට. අනිත් අයට කිසි උදව්වක් කරන්නේ නැහැ. තමන්ගේ නුවණ දියුණු කරගන්න උත්සාහන්ත වෙන්නේ නැහැ. දානයක් සීලයක් ආරක්ෂා කරන්න උත්සාහයක් කරන්නේ නැහැ. බණ භාවනාවක් කරන්න උත්සාහයක් නැහැ. ඒ තමන් ලැබපු දේවල් පුළුවන් තරම් කාබාසිනියා කරමින්, බොහොම කෙලි දෙලෙන් කටයුතු කරමින්, ඒ අකුසල් කරමින්, සතුන් මරමින්, හොරකම් කරමින්, කාමමිත්‍යාචාරය හැසිරෙමින්, රහමෙර පානය කරමින් කටයුතු කරනවා. ඉතින් එතකොට ආලෝකයෙන් අඳුරටයි ගමන් කරන්නේ. Tamanට කලින් තිබුණා මේ පෙර කුසල ශක්තිය නිසා ලැබිච්ච හොඳ ප්‍රභාවත් ජීවිතයක්. හැබැයි නමුත් දැන් වර්තමානයේ කරන්නේ අඳුරට යන කටයුතු තමයි කරන්නේ. අන්න ඒ වගේ ආලෝකයෙන් අඳුරට යන පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ වගේමයි තවත් පිරිසක් ඉන්නවා ආලෝකයෙන් ආලෝකයට ගමන් කරනවා. ඒ අය උපදිනකොට බොහොම පොහොසත් තැනක ඉපදලා ඉන්නවා, වත් පොහොසත්කම් තියෙනවා, ಗುಣ නුවණ තියෙනවා. ඒ වගේමයි හොඳ උසස් කුලයක සමාලාට ඉපදලා තියෙන්නේ. ඒ තමන්ට ලැබිලා තියෙන වත් පොහොසත්කම්, ඒ හැකියාවන්, කුසලතාවයන්, ඒ උසස් තැන් මේ කිසිවක් අනුන්ව තලාපෙලන්න පාවිච්චි කරන්නේ නැහැ. තමන්වත් ආගාදයට ඇදගන්න, ඇදලා දාන්න පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට තව තව තමන්ගේ තියෙන ශ්‍රද්ධාව වර්ධනය කරගන්න, තමන්ගේ මේ දැනට තියෙන නුවණ තව තව වර්ධනය කරගන්න, තවදුරටත් තමන්ව කුසලයෙන් පෝෂණය කරගන්න, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් තව තව වර්ධනය කරගන්න ඒ අය උත්සාහන්ත වෙනවා. ඉතින් අන්න ඒ අය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන පිරිසක් වශයෙන්. ඒ නිසා පින්වත්නි, අපි තේරුම් ගන්න වටිනවා අපි කොයි ගොඩේද දැන් ඉන්නේ කියලා. එහෙනම් අපි මෙන්න මේ කොටස් දෙකක, ඒ කියන්නේ අඳුරේ ඉඳලා ආලෝකයට යන පිරිසක් හෝ ආලෝකයේ ඉඳලා ආලෝකයට යන පිරිසක් වෙන්න අපි එහෙනම් අදිෂ්ඨාන තබා ගන්න වටිනවා. ඉතින් එතකොට මෙන්න මේ ලෞකික සම්මා දිට්ඨියේදී බුදුරජාන් වහන්සේ පැති කීපයක් අපිට දේශනා කරනවා. ඒවා කෙරෙහි අපේ අවධානය යොමු වෙන්න අවශ්‍යයි. ඉතින් එතකොට ලෞකික සම්මා දිට්ඨියක තියෙන ඒ කර්මය, කර්මඵලය ඇදහිම විශේෂයෙන්ම මතු කළා දීලා, ඊට පස්සේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කෙරෙහි අපි තුල යම් කිසි බලාපොරොත්තුවක් දැල්වලා බුදුරජාන් වහන්සේ මේ ලෞකික සම්මා දිට්ඨිය දේශනා කළා තියෙනවා. ඉතින් අපිත් මේ කරුණ කාරණා තේරුම් අරගෙන අපේ ජීවිතවලට මේ භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගය තවදුරටත් ඇති කරගෙන, ඒකෙන් යම්සි ආලෝකයක් ලබාගෙන, ගුරුහරුකමක් ලබාගෙන අපේ ජීවිතත් සත්පුරුෂ භූමියක පිහිටුවා ගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපි ධර්මදේශනාව අවසානයේ මේ පින්වතුන්ට ධර්මදේශනාව ඇසුරෙන් යම්කිසි ප්‍රශ්නයක් පැන නැගුණා නම් එහෙමත් නැත්නම් මේකට තව එකතු කළ යුතු යම් යම් කාරණා Tamanට වැටහෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා මම ආරාධනා කරනවා.
රාණි රාජපක්ෂ ඇන්ට මයික් එක අන්මියුට් කරා, කතා කරන්න පුළුවන්.
ඉතින් විසදාගන්න උදාහරණයක් ඉදිරිපත් කරන්නේ.
ඔව්.
පළවෙනි කොටස මම කල් වැඩිදවන් දැනගෙන මම හිතන්නේ මේක මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට වඩා බරයිද කියලා මට හිතෙනවා. ස්වාමීන් වහන්සේගේ කච්චානුත්ත සූත්‍රයේ කියන හැටියට උපය උපාදාන අධිෂ්ඨාන අභිනේෂ ඉදිරිපත්
කරනවා. ඔව්. ඒක තනිකරම ඒක තනිකරම මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන තමයි කියවෙන්නේ. ඒක මම ඉස්සරහට විස්තර කරන්න ඉන්නවා. ඔව්. කල්දාන එක හොඳයි. ඒ කියන්නේ මේ කියන්නේ සම්මාදිට්ඨියේ ලෝකෝත්තර පැත්ත ගැන දේශනා කරද්දී ඒ හිත නිදහස් වීමක්, හිත තිබිච්ච ග්‍රහණයෙන් උපාදාන වලින් අයින් වීමක් තමයි මේ බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම කච්චානගොත්ත සූත්‍රයේදී මතු කරලා තියෙනවා. මේ ඒ ගැන අපි ඉස්සරහදී එනවා සාකච්ඡා කරමු.
හොඳයි. සිතේ ලදීනානේ මේ පාර පාරන ගුණනා
එතන ඇත්තටම කියන්නේ ඒ රහතන් වහන්සේ කෙනෙක් තුල මාර්ගාංග 10ක් පුහුණු වීමක් කරලා තිනවා කියන එක තමයි ඇත්තටම සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ආර්ය මාර්ගයට අවතීර්ණ වෙච්ච කෙනෙක් ආර්යයන් වහන්සේ කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගයේ පමණක් නෙමෙයි මේ දස අංගයකින් යුක්ත මේ දස මාර්ගයක් දස අංගයක මාර්ගයක් තමයි එතන වඩනවා කියලා ඇත්තටම සඳහන් වෙන්නේ. අපි ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කරමු. ඇත්තට මේ ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරලා ලබන ප්‍රතිඵලයක් වශයෙන් තමයි එතකොට සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඒ තව අනිත් මාර්ගාංග දෙක එකතු වෙන්නේ. එතකොට එතන තියෙන සාක්ෂාත්කරණයක් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියක සාක්ෂාත්කරණයක් තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කියන්නේ. ඉතින් ඒකත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය යටතේ තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකත් පස්සේ තමයි ගන්න වෙන්නේ. මොකද ඒ කියන්නේ අපි ආරෂ්ඨාංග මාර්ගයෙන් වඩද්දි තමයි පොඩ ඔය බොජ්ජංග ධර්ම ගැන යම් වැටහීමක් ඇති වෙලා ඒ පැත්ත දිනු වෙන්න පටන් ගන්නෙ. ඉතින් අපි තාම මේ කර්මය ඵලය අදහන කොටසේ තමයි ඉන්නේ. අපි බලමු එන සතියේ ටිකක් මේ ඊළඟ පියවරට අඩිය තියන්න උත්සාහන්ත වෙනවා. දැන් අපි මේ අසත්පුරුෂ භූමියේ ඉඳලා යන්තම් ඔන්න දැන් සත්පුරුෂ භූමියට ආවා. හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව අරුණ මානතුංග මහතාට හම් වෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ කාරණා දෙකක් පැහැදිලි කරගන්න. මේ ස්වාමීන් වහන්සේ දැන් අපි සාකච්ඡා කරන්නේ පුනරුත්පත්තිය පිළිබඳව. එතකොට මේ මජ්ක්‍ධිම නිකායේ බොහොම අපූර්ව සූත්‍රයක් තියෙනවා උපරිපන්නාසකේ සංඛාරුත්පත්ති සූත්‍රය කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි කියන භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ. එහිදී ස්වාමීන් මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාසනයේ මහණෙනි ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේද ශීලයෙන් යුක්ත වූයේද බෞද්ධ භාවයෙන් යුක්ත වූයේද ත්‍යාගයෙන් යුක්ත වූයේද ප්‍රඥාවෙන් යුක්ත වූයේද ඔබට මේ ශරීරයේ පිටීමෙන් මරණින් පසු ඊට පස්සේ ඊටින් අදහස් කරන්නේ අරමුණු කරන්න පුළුවන් අදිෂ්ඨාන කරන්න පුළුවන් කොහෙද උප්පත්තිය ලබන්නේ කියලා. ඉතින් එතන මේ අපුරු සදානක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේගේ අදහස් ඉල්ලන්නයි මේ පළවෙනි කාරණේ.
එහෙම පොඩ්ඩක් මේ කියන්නේ තමන්ට යම් පමණක ඒ කියන්නේ නිවර්දි පාර මෙන්න මේ කියලා තේරෙනකොට තියාට හැකියාව තියෙන්න පුළුවන් ඕනනම් මරණයෙන් මත්තේ නැවතත් මනුස්ස ලෝකේ උපදින්න දිවි ලෝකේ උපදින්න ඒ බඳු කර්ම වලට මුල් තැන දෙන්න. හැබැයි ඉතින් තව තව යාගේ හිත දියුණු වෙන්න යා එතනක් තියෙන නිෂ්පලත්වයේ තේරුම් අරගෙන ඉන් එහාට යන්න නැත්නම් අරූප භවයක උපදින්න රූප භාවයක උපදින්න සමාහට හිතේ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉන්ුත් එහා ගිහිලා මේකෙත් ඇති වැඩක් නැහැ. මේකත් බොහොම తాවකාලිකයි. මෙච්චර කොච්චර කාලයක් හිටියත් ආයෙත් මේ වට එන්න ඉඩ තියෙනවා කියලා අන්න එතනිනුත් ගැළවිලා නිවන් මාර්ගයට පිවිසෙන්න, ඒ කෙරෙහි හැල්මක් ඇති කරගන්න, පුනර්භවය නවත්වන්න. එතෙන්දිත් යම් කිසි මාර්ගයක් තියෙනවා. දැන් ඔය තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුනක් පුනං කියන්නේ මේ නැවත නැවත මේ පුනත් භවයට පැමිණීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. මේ ඒ භවයෙන් මේ භවයට, මේ භවයෙන් තව භවයකට, මේ විතර දිගින් දිගට ඒ භවයෙන් භවයට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි මග්ගංච ලද්ධා අපුනබ්බ භාවය න පුනබ්බවං ආයතින් භූරි පඤ්ඤෝ කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. හැබැයි යම්සි කෙනෙක් මේ පුනර්භවය නැති කරන, පුනර්භවය දුරු කරන මාර්ගය ලැබුවා නම්, ඒ කෙරෙහි අවබෝධයක් ලැබුවා නම්, අන්න ඒ තැනැත්තා නැවතත් මේ පුනර්භවයට එන්නේ නැහැ. නොපැමිණීම පිණිස එයා කටයුතු කරනවා. ඒ භූරි පඤ්ඤෝ කියලා කියන්නේ ගැඹුරු ප්‍රඥාවක් තියෙන ඒ තැනැත්තා මේ පුනර්භවය දුරු කරන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා දැන් අරුණ මහත්තයා කියන වගේ අර තමන් තුළ හැකියාවන්, කුසලතාවයන්, කුසල් පක්ෂය වර්ධනය කරගෙන යනකොට මේ ඕන තැනකට යන්න පුළුවන් ගතියක් මෙයාට තියන් වැටෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් එයා තව උත්සාහන්ත වෙන්න තියෙන මේක නවත්තලා දාන්න නේද?
ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි තව මට හිතෙන හැටියට දැන් අපි හැමෝටම ආර්ය භූමියට පත් නොවෙන්නට පුළුවන් මැරෙන්න ඉස්සෙල්.
ඔව්.
ඉතින් එතකොට මේ මේ හැකියාව තියාගෙන සිටීම දැන් හැම දිනම මෙතන ඉන්න පිරිස අපි කවුරු වුණත් ආර්ය භූමියට මැරෙන්න ඉස්සෙල්ලා මේ ආත්මේ පත් වෙන්න බැරි
වුණොත්
ඊළඟට අපිට මේ මේ කියන සූත්‍රය පාවිච්චි කරලා අපිට පුළුවන් හොඳ දෙමව්පිය ලබන්න, හොඳ මනුෂ්‍ය ආත්මයක් සෞඛ්‍ය සම්පන්නව ලබන්න, ඒ වගේම මේ සද්ධර්මයේ අහන්න සැලසෙන ඒ විදිය උප්පත්තිය ප්‍රාර්ථනා කරලා අදිෂ්ඨාන කරලා ගන්න පුළුවන් දේ තියාගෙන සිටීම මේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අපිට මේ ආත්මයේ ආරිභාවයක් ලබන්න බැරි වුණා.
ඔව්, ඒක ඉතින් එහෙම කියන්න පුළුවන්. මොකද ඉතින් අත එතන තියෙන දැන් ලෞකික සම්මා දිට්ඨිය තියෙන්නේ අර කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, ඉතින් අර ඔය වගේ සංකල්පයක්නේ අර පින්පොත කියවීම වගේ දේවල් වලත් තියෙන්නේ. දැන් අපි දැන් අපි කරපු කුසල් මතක තියාගෙන ඉඳලා ඒක මෙනෙහි කරනවා. එතකොට තව තව කුසල් වර්ධනය වෙනවා. ඉතින් එතකොට අර ඒකයි ඒක ආශ්‍රව සහිතයි කියලා කියන්නේ. ඉතින් දැන් අපි මෙතෙක් කතා කරපු දේවල් තුල යම්සේ අවිද්‍යාවක් ගැබ් වෙලා තියෙනවා. මොකද අපි මෙතන කෙනෙක් ඉන්න බවක්, පුජ්‍යලයක් ඉන්න බවක්, මේ සියලු දේවල් තියෙන බවක් තමයි ඉතින් ඇත්තටම මෙතනින් ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා මෙතන ගැඹුරෙන් බැලුවාම ආශ්‍රව සහිත බවක් තියෙනවා. ඉතින් එතකොට දිගට දිගට යෑමක් මෙතන ඉන්න ආත්මීය ස්වභාවයක් මෙතන පොඩ්ඩක් අන්තර්ගත වෙනවා. ඉතින් ඉන් එහා ගිය ගමනක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියක තියෙන්නේ. ඉතින් ඒක ඉතින් එතෙන්ට එන්න බැහැ මෙතන අපි පිහිටලවත් නැත්තම්. සම්පූර්ණ අසත්පුරුෂ භූමියක ඉඳලා කෙලින්ම ඒ අසත්පුරුෂ භූමියේ ඉඳගෙනම ලෝකෝත්තර සම්මාදිට්ඨියකට යන්න බෑ. ඉතින් එතකොට අපිට සත්පුරුෂ භූමියක කටයුතු කරමින් ඒ සඳහා උත්සාහවන්ත වෙමින් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියක කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියක කටයුතු කරන්න පටන් ගත්තට පස්සෙත් ඇත්තට ලෞකික සම්මාදිට්ඨිය තව තව වර්ධනය වීමක්, ඒ කියන්නේ මෙතනම ආත්ම දෘෂ්ටියක් වර්ධනය වීමක් කියන එක නෙමෙයි. ඒ කියන්නේ තමන් තුළ සත්පුරුෂ ගුණධර්ම වඩා වර්ධනය වීමක් එහෙමනම් සිද්ධ වෙන්න ඕනේ. මෙතනින් අදහස් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම ලෞකික සම්මාදිට්ඨිය ਸਰව සම්පූර්ණ කරලයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය පටන් ගන්න ඕනේ කියලා. තමන් ඉන්න තැන ඉඳන් පටන් ගන්න පුළුවන්. හැබැයි දිගට කරගෙන යනකොට මේ ලෞකික සම්මාදිට්ඨිය වෙන්න පුළුවන්, ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙන්න පුළුවන්. මේ කරගෙන යනකොට මේ දෙක අතර එක්තරා අන්දමක සුසංයෝගයක්, තමන් තුල පිහිටි සීලයක්, ඒකයි ඔය ආරේකාන්ත සීලයක් එහෙම කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක වුණත් කටයුතු කරද්දී ඒ සීල ප්‍රතිපදා වගේ දේවල් නිකන් තමන්ට උරුම වෙච්ච ගතියක්, નિરાයාසයෙන් තමන් එක තියෙන ගතියක් ඉතින් හඳුනා ගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මම අදහස් කරේ ලෝකෝත්තර මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා, ඒ කියන්නේ මන්නේ ආවේ භූමියටම පත් වෙලා නෙවෙයි, නමුත් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ට. ඒතකොට දැන් සාමාන්‍යයෙන් කියන අදහසක් මේ අපේ සමාජයේ මේ අන්තිමට ඇති වෙන මේ චිත්තය මත තමයි ඊළඟ උප්පත්තිය ඇති වෙන්නේ කියලා. ඒතකොට බැරි වෙලාවත් කරපු නරක දෙයක් මතක් වුණොත් කියලා ඇතැම් බොහෝ දෙනෙකුට බයක් තියෙන්න පුළුවන්. නමුත් දැන් මේ සූත්‍රය අනුව අපිට ශක්තියක් ගන්න පුළුවන්. පුළුවන්. අපිට පුළුවන්කමක් තියෙනවා අපි නියම ආකාරයට ආර්ය මාර්ගයේ දියුණු කරනවා නම් අපිට ආර්ය தත්ත්වයටපත් වෙන්න බැරි වුණොත් මේ ආස්තේ අපිට මේ ශක්තියක් තියෙනවා තව මේ පල්හා தත්ත්වයකට යන්නේ නැතිව ඒ වගේම චාන්ස් එක කියන දෙයට ඉඩ දෙන්නේ නැතුව අපිට යම්කිසි හසුරුවා ගැනීමක් කිරීමේ ශක්තියක්
දෙනවා දෙනවා ඒක එහෙම තමයි. ඒ කියන්නේ එකාතකින් මෙතෙන්දී යම් කිසි ඉලක්කයක් ලැබලා දීලා තියෙනවා. දැන් මෙතෙන්දී කියන්නේ යම් කෙනෙක් තුල ශ්‍රද්ධාව තියෙනවා, යා ශ්‍රද්ධාව දියුණු කරනවා, සීලය තියෙනවා, සීලය තව දියුණු කරනවා, ඒ වගේම ත්‍යාගය තියෙනවා, යා ඒ කියන්නේ බොහොම ත්‍යාගශීලීව කටයුතු කරනවා, ප්‍රඥාව තියෙනවා, ප්‍රඥාව දියුණු කරනවා. ඉතින් එහෙම කරගෙන යනකොට යාට තේරෙනවා මේ මං ඉන්න මට්ටමට වඩා මෙන්න මේ අහවල් කුලේ කැත් කුලේ ඔන්න උසස් කුලයක්. එහෙම නැත්නම් බ්‍රාහ්මණ කුලේ උසස් කුලයක්. මම ඒ බඳු කුලයක උපදින්න ඕනේ ඊළඟ භවයේදී. කියලා නිකන් අර තමන්ගේ හිතට යම්සි අදිෂ්ඨානයක් එල්ලයක් ලබා දෙනවා. ඉතින් එහෙමඳු ඒ බඳු තැනක උපදින්න නම් මේ තව තව එහෙන් තමන් කුසල් කරන්න ඕනේ. තව තව වර්ධනය වෙන්න ඕනේ කියලා අන්න ඒ එල්ලය තියාගෙන තමන් යන ගතියක් තියෙනවා. ඉතින් එතකොට බුදුහාමුදුරු කියනවා ඒ තමන්ගේ අදිෂ්ඨානේ ඉෂ්ට වෙනවා. ඒක සාර්ථක වෙනවා. ඉතින් එතකොට මේ සූත්‍රයේදී මේ කවුද අරුණ මනතුංග මහත්තයා කිව්වේ සංකාරුප්පත්ති සූත්‍රයේදී එතකොට ඒ කුසල් කරන තැනැත්තා යම්සි අනාගත භවයන් කෙරෙහි යම් එල්ලයක් තියාගෙන ඒ කුසල් කිරීම තුලින් ඒක සාර්ථක වෙන්න පුළුවන් බවක් මෙතකින් හැඟෙනවා. ඉතින් ඒක ලෞකික සම්මාදිට්ඨියේ ඒක කොටසක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රයේම හැබැයි බුදුරජාණන් වහන්සේ එතනින් ඉවර කළා නැහැ. ඒකේ අන්තිමට යන්නේ මේකෙත් මේ ආශ්‍රවයන් ඡය කරන පැත්තකට තමයි යොමු කරලා තියෙන්නේ. අර ශ්‍රද්ධාවෙන් සමන්නාගත කෙනෙක්, සීලෙන් සමන්නාගත කෙනෙක්, ත්‍යාගයෙන් සමන්නාගත කෙනෙක්, ප්‍රඥාවෙන් සමන්නාගත කෙනෙක්. මං කොහොමද මේ අහෝ වත අහං ආසවානං khය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පඤ්ඤය විහෙරේ යන්ති කියලා මේ මං කොහොමද මේ ආශ්‍රවයන් තොර කරගන්න මාර්ගයකට අවතීර්ණ වෙන්නේ කියලා අන්න බුදුහාඳුරෝ මේ සූත්‍රය කියන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ඉස්සරහට ගෙනihinලා අර උත්කෘෂ්ඨ මට්ටම උත්කෘෂ්ඨ ඵලයටත් යම් ඉඟියක් දීලා තියෙනවා. ඒ නිසා මහත්ය කියන කතාව ඇත්ත. ඔක්කොටම ඉතින් නිවන් දකින්න බැරි වෙයි. ඉතින් මේ දෙපැත්තම පොඩ්ඩ මේ අපි ඉතින් සමබර කරගෙන යන්න තමයි තියෙන්නේ නේද?
එහෙමයි. ඒ කියන්නේ අපිට මම ඒක විශේෂ සඳහන් කරේ අර තියෙන බය මොකද දෙනුට බයක් ඉන්න මට අන්තිමට සිහි වෙන දේ අනුව උපත්ති වේවි. නමුත් අපි මාර්ගයේ දිගට යනකොට අපේ ශක්තිය මත අපි තුලේ ඉන්න බයක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ වගේම ඒවා ඕන ඒ කියන්නේ අපිට අවශ්‍යකමක් නැහැ කොහොමටවත් ආයෙ උපත්තියක් ලබන්න. නමුත් ඒකට ඉඳ තියාගෙන කටයුතු කරගෙන ඉන්න පිරිසිදු කරගෙන ඉදිරියට යන මාර්ගයක් වගේ දෙයක් තමයි මම අදහස් කරන්න බැරිනේ. ඔව්. ඒකයි ස්වාමීන් වහන්සේ. දෙවෙනි කාරණය මේ දැන් අපි දෙමොක් මේක මේ ඊයේ පෙරේදා කට්ටියක් එක සාකච්ඡාවකදී කෙනෙක් කියපු දෙයක්. දැන් දෙමොක්යන්ට සලකන්න පළමුණ සලකන්නට මේ යහමඟට ගන්නට ඒකේ කට්ටිය ධර්ම මාර්ගේ යන කට්ටිය. ඉතින් දෙමොක්යෝ ධර්ම මාර්ගේ යන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අතර බොහොම සියුම් ගැටීමක් ඇති වෙනවා. අනේ මේ දෙමෝපිය මාන පුච්චර කරත් මේක හරියන්නේ නැහැ නේ කියලා හිත තුල යාගේ ඉතාම සියුම් ද්වේෂයක් ඇති වෙනවා. එතකොට ඒක මතු කරන්න හැදුවේ දැන් අපි දෙමෝපියන්ට සැලගුණ සලකන්නට ඕන. නමුත් ඒ කරන එක බොහොම උපායශීලීව කරන්න ඕනේ. නැත්නම් ඒ තුලින් අපි අපේ මනස මේ නරක කරගන්න තත්යකට එන්න පුළුවන්. අකුසල පක්ෂය බද්ධලිය වෙන තත්යකට එන්න පුළුවන්.
ඔව් මං හිතන්නේ ඔව් එතෙන්දී ඇත්තටම දරුවන්ගේ පැත්තෙන් තමයි එතෙන්දී අපිට හිතන්න වෙන්නේ දරුවෝ දෙමෝපියන්ට එතෙන්දී අනුකම්පා කරන්න. තමන් තුළ ද්වේෂයක් පහළ කරගන්නවා වෙනුවට අනේ මම මෙච්චරත් උත්සාහ කළා තාමත් අම්මට තාත්තට මේ පැත්තට එන්න බැරි වුණානේ, එයාගේ තියෙන ශ්‍රද්ධාව වර්ධනය කරගන්න බැරි වුණානේ, කොහෙද ඉතින් මේම ගිහිල්ලා ආයි මේ විදිහට ගියොත් මොකද්ද මේ අයට වෙන්නේ? AI කරේ ඉතින් අනුකම්පාවෙම තමයි යන්න තියෙන්නේ. ද්වේෂයක් ඇති කරගෙන මේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා සැලකිලිමත් වෙන්න ඕනේ. තමන් අනුකම්පා සහගතව කරුණාවෙන් යුක්තව ඒ කටයුත්ත කරන එක වටිනවා. මොකද ඉතින් අපිට එක පාටම ඒ අයව හදන්න බෑ. හුඟක් වෙලාවට ඒ අය වයසට ගිහිල්ලා ඉන්නේ. ඉතින් කාලාන්තරයක් තිස්සේ පුහුණු කරපු දේවල් තියෙන්නේ. ඉතින් අපිට එක පාටම මේ සියල්ල සර්ව සම්පූර්ණ වශයෙන් වෙනස් කරන්න බැරි වෙයි. හැබැයි ඉතින් බොහොම අනුකම්පා සහගතව උත්සාහය අතහරින්නේ නැතිව ඒ තමන්ගේ යුතුකම ඉෂ්ට කරන එක තමයි වටින්නේ.
එහෙමයි.
ඊළඟ අවස්ථාව ආනන්ද ලොකුගේ මහතාට ලැබෙනවා. ඔබගේ පැණි කිරිපත් කරන්න.
මම අනපේක්ෂිත ලෙස මේ දෙමෝපියන්ගේ ගුණ සීකරලා මේ දේශනා පාස්තියම ගැන ගොඩාක් ඔබ වහන්සේට පින් සිද්ධන අනේක වාරයක් එමුකො මගේ අම්මගේ අම්මා පරලෝ සපත් පුන දවස අද 25 වෙනිදා. ඉතින් අම්මට ඉන් අනුමෝදන් කරලා අද මේ විස්තෝරියා වැඩි නිවාසේ දානයක් දෙනවා. අම්මා නැතිවෙච්ච ගානේ නම් 1900 අතරේ ඉඳලා නාලු පාරේ මොරටුවේ විස්තෝරියා නිවාසේ ඊර මහ දේශනාවෙන් ඉන් අනුමෝදන් කරුවා. මම මේ බලාපොරොත්තු නාද විශේෂයෙන් වහන්සේගේ දේශනයනු අවසානයේදී අම්මට පින් අනුමෝදන් කරන්න. ඉතින් අද රාත්‍රියේ පන්සලේ දින බුද්ධ පූජාවට සහභාගී වෙලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ගැන විශේෂයෙන් සඳහන් කරන්න තමයි මම අද කතා කරන්නේ. වහන්සේට මේ වැඩසටහන අවසානයේදී පින් අනුමෝදන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
හොඳයි.
ඊළඟ
මියුට් වෙලා දෙන්නේ
කතා කරන්න පුළුවන්.
ආනන්ද මහත්තයා කියන්න. ආනන්ද මහත්තයා කියන්න.
සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වුණා මේ තාත්ත කෙනෙකුට ගහන ලෝ ගහන ළමයි කච්චක්. ඉතින් ඒ සාවිත් මට ගෝවන්සේගේ දේශනයෙන් ඒ ලක්මෙන්ට යම් කිසි ආදර්ශයක් නැහැ කියලා මං හිතන බොහොම කාලේ ඉන්න දෙයක් මේක මේ අවස්ථාවේ ඇති. මොකක්ද සලකන්නේ ගැන ගෝවන්සේ මතක් කිරීම. එනිසා මේ කාටත් මේක ප්‍රයෝජනවත් කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒක මම අද දේශනා අවසානයේදී මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ සම්බන්ධයෙන් වෙනත් කළ යුතු දෙයක් තියෙනවා නම් මේ පින් මළගිය අත්තන්ට අනුමෝදන් වෙන්නේ කේහක් කෙසේද කළ යුත්තේ කෙසේද කියන එක ගැන පොඩ්ඩක් දැනුවත් කරනවා නම් වහන්සේට ගොඩක් තේරෙනවා.
තෙරුවන් සරණයි. ඉතින් ඇත්තටම දෙමව්පියෝ මිය පරලෝ ගියාට පස්සේ ඉතින් බුදුරජාන් වහන්සේ ඔය තවත් සූත්‍රවලදී දේශනා කරන්නේ ඔය වගේ අපි කුසල කර්ම කළා ඒ අයගේ ගුණ සිහි කළා පින් අනුමෝදන් කිරීම තමයි. ඉතින් එහාට ඉතින් අපිට දෙමව්පියෝ මිය පරලෝ ගියාට පස්සේ ඉතින් කළ හැකි දෙයක් නැහැ. මහත්ය කරන ඔය කාරණාව තමයි ඉතින් ඇත්තටම බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මිය පරලෝ ගියාට පස්සේ එකක් තමයි ඔය ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී වගේ එහෙම පෙන්නන්නේ මේ අර එයාගේ යම් කිසි දෙයක් දන දහන්නේ ස්වභාවයක් තුන නම් ඒක ඉතින් ආරක්ෂා කිරීම පරම්පරාවේ ඒ යම් අපිට උසස් ප්‍රතිපදාවන් තියුණා නම් ඒවා පිළිහෙන්න තියෙන ආශ්‍රා කිරීම. ඉතින් ඒ වගේමයි ඒ තමන් කරපු යම් කුසල කර්මයන් එයට අනුමෝදන් කිරීම කියන කාරණාව. ඉතින් අපි උත්සාහන්ත වෙන්න තියෙන්නේ දැන් අපි ජීවත් වෙද්දී කොහොමද එයව ආරක්ෂා කරගන්නේ, නිවැරදි මාර්ගය එයට පෙන්වන්නේ කොහොමද, ශ්‍රද්ධාව නැත්තම් ඒක ඇති කරන්නේ කොහොමද, ඒ වගේ පැතිවලින් අපි උදව් කරන එක ඉතාම වටිනවා. ඒ වගේමයි මුලින් මතක් කළා වගේ මේ දෙවෙහෙත් හේත් අරන් දීලා කෑම බීම ආදියෙන් ඇඳුම් පැළඳුම් ආදියෙන් සමහරලාට ඒ අයගේ දුක සැප විමසීම ආදියෙන් ඒ අයත් සමග පොඩ්ඩක් කාලය ගත කරලා ඒ අයගේ තියෙන හිතේ තියෙන කාන්සිය දුරු කිරීම ආදියෙන් මේ වගේ විවිධ පැතිවලින් මේ දෙමාපියන් කෙරෙහි යම්කිසි මෛත්‍රී සහගතව ප්‍රතිඋපකාර දක්වන ස්වරූපයකින් කෘතවේදීත්වයකින් කටයුතු කිරීම තමයි ඉතාම වටින්නේ. හොඳයි. හොඳයි, තරුවන් සන්නයි.
ඊළඟ පැනය බද්ධචීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, තරුවන් සන්නයි.
ස්වාමීන් වහන්සේ මම දැන් පොඩ්ඩක් මේ පුනර්භවය කියන එක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න තමයි මේ ප්‍රශ්න මතු කරන්නේ. මේ පුනර්භවය කියන එක මට අදහස නම් පුනර්භවය කියන එක දැන් අපි නිතරම අසතිමත් වීම තුළ නිතරම අපි ඇඳීම් ගැටීම් හරහා නිතරම අපේ ස්වභාව වෙනස් කර කර ඉන්නවානේ. එතකොට ඒකටත් අපි මේ භවය කියන එක පාවිච්චි කරනවද? එහෙම නැත්නම් මරණ මොහොතේදී ඇතිවන මේ කය අතරලා ගිහිල්ලා අලුත් තැනක් අල්ලා ගැනීම සඳහා පමණද පුනර්භවය කියන එක වචනේ පාවිච්චි කරන්න කියන එක පොඩ්ඩක්
ඇත්තට මෙතෙන්දී අපිට මෙතෙන්ට යන්න වෙනවා. භව තණ්හාව කියන වචනේ පොඩ්ඩක් ඉස්සරහට ගන්න වෙනවා. දැන් අපේ තණ්හාවේ ප්‍රභේද තුනක් පෙන්වනවා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. එතෙන්ද භව තණ්හාව කියන එක අපි තුළ නිරන්තරයෙන් සාමාන්‍යයෙන් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි මේ මොහොතේ තෘප්තිමත් නැහැ. අපි ඔන්න ඊළඟ මොහොතක් ගැන කල්පනා කරනවා. මේ ඊළඟ මොහොතේ මම අපි හිතමු මොනාහරි ආහාරයක් භුක්ති විඳලා මම සතුටු වෙන්න ඕනේ. තමම සින්දුවක් අහලා සතුටු වෙන්න ඕනේ, මම චිත්‍රපටයක් බලලා සතුටු වෙන්න ඕනේ, ක්‍රීඩාවක් කරලා සතුටු වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි අර සැප වේදනාව හඹා යන ගතියක්, ඒ ඇහැ කන නාසාදී මේ ඉඳුරන් පරිහරණය තුලිනුත් සැපක් ලබන ආකල්පයක්, මේ මොහොතේ අපි තෘප්තිමත් නැහැ, ඊළඟ මොහොතකට ආවඩන ගතියක්, ඊළඟ මොහොතකට මනසින් ඇලිච්ච ගතියක්, ඒ විගරෙහි යම්සි නැඹුරු වීමක් අපි තුල තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ භව තණ්හාව. තර භව තණ්හාව තෘප්තිමත් කරගන්නවා අපි කාම තණ්හාව හරහා. ඒ කියන්නේ අපි හිතමු ඊළඟ මොහොතේ මට දැන් මට එච්චර සතුටක් නැහැ. මම ඉස්සරහට ඔන්න මම චිත්‍රපටියක් බලනවා. චිත්‍රපටියක් බලලා මම එහෙනම් සතුට වෙන්න ඕනේ කියලා ඔන්න මගේ හිතේ පෙළ ගැසීමක් නැඹුරුවක් තියෙනවා. ඊට පස්සේ ඔන්න මම ඒ දේ කරනවා. ඒ දේ කරද්දී ඉතින් මම ඇහැ පිනවන්නේ. ඒතර මේ පංචකාමයන් කෙරෙහි කාම භූම කාම තණ්හාවක් තුලින් තමයි මම මේ සතුට ලබන්නේ. එතකොට මේ කාම තණ්හාව භව තණ්හාව එකිනෙකට ඇඳිලා යනවා. එතකොට මේ මොහොත ප්‍රතික්ෂේප කරනවා. මේ මොහොත මම කැමති නැහැ. එතන අන්න විභව තණ්හාවකුත් තියෙනවා. එතකොට මෙන්න මේ තණ්හා තුන එකිනෙකට උපකාර කරන ගතියක් බැඳිලා තියෙන ස්වභාවයක් තියෙනවා. එතකොට භව තණ්හාව හැම මොහොතකම එතකොට ඊළඟ දේ මේ ඉල්ලන ගතිය, ඊළඟ මොහොත බලාපොරොත්තු වෙන ගතිය, ඊළඟ තත්වයක් බලාපොරොත්තු වෙන ගතිය, ඊළඟ උසස් වීම බලාපොරොත්තු වෙන ගතිය, ඊළඟ කුසලතාවයක් දිනු කරගන්න ගතිය. මේ විදිහට අපේ මුළු ජීවිතවලම මේක ඇඳිලා තියෙනවා. ඉතින් ඒකෙම වර්ධනය වෙච්ච මට්ටම තමයි, ඒකෙම තවත් අවස්ථාවක් තමයි පුනර්භවය කියලා කියන්නේ. එතකොට මේ භවයේ අපි යම් යම් කටයුතු කර කර නිරන්තරයෙන්ම මේ භව තණ්හාව පෝෂණය කරනවා, ඒ නැඹුරුව පෝෂණය කරනවා. ඊට පස්සේ මේක අතහැරෙනකොටත් අපි හිතන්නේ මේක දැන් ඉවරයි, ඉතින් කරගන්න දෙයක් නැහැ. හැබැයි මට මගේ ආසාවන් ටික මුදුන්පත් කරගන්න බැරි වුණා. බලමු ඉතින් එන භවයේවත් ඔය ටික කරගන්න කියලා. ඉතින් ඊළඟ තැනත් ඔන්න ගිහිල්ලා අල්ලනවා. මෙතන අතහැරෙද්දී තව එකක් අල්ලන්නේ නැතුව ඉන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට ඔන්න ඊළඟ තැන අල්ලනවා. මේ භවයේදී කරපු එකම තමයි ඊට පස්සේ ඊළඟ මොහොතේදීත් මරණ මොහොතේදීත් කරන්නේ. මේ භවයේදීත් අපි කර කර ඉඳලා තියෙන්නේ මේ මොහොතේ ජීවත් වෙන්නේ, මේ මොහොතේ තෘප්තිමත් නැහැ, ඊළඟ මොහොතකට ආවඩන ගතිය තමයි අපි ගාව තියෙන්නේ. එතකොට මැරෙද්දිත් ඕකම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක අතහරෙද්දි පූර්ණ වශයෙන් අතහරින්නේ තව තැනක් අල්ලන තමයි බලන්නේ. ඉතින් එතකොට අන්න මේ නැඹුරුව හරහා, මේ නැමියාව හරහා, මේ නතිය හරහා ඔන්න පුරාණ භවය සිද්ධ වෙනවා. ඒ නිසා භව තණ්හාව කියන එක එතකොට අපිට මෙලව වශයෙන් මේ මොහොතේ අපි එදිනදා කටයුතු වල නිරත වෙද්දිත් නිරන්තරයෙන් කටයුතු මේ ඒක ඈඳිලා ඒකේ ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. ඊළඟට ඊළඟ භවයකට යෑමෙදිත් මේ භව තණ්හාව ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි සතුව තිබුණේ කාම භවයක උපදීම සඳහා හේතු සම්පත් නම් කර්ම ශක්තිය නම් එතකොට කාම භූමියක කාම භවයක උප්පත්තිය ලැබෙනවා. අපි සතුව තිබුණා නම් බොහොම ප්‍රබල කර්ම අරු මේ රූප භවයක රූපාවචර ලෝකයක උපදින්නන්නේ ඒට අනුරූපව අන්න ඒ භවය සකස් වෙලා ඒ භවය තුළ උපතක් ලැබෙනවා. ඊළඟට අපිට තිබුණා නම් අරූප භවයක උපදින්න කර්ම ශක්තිය සකස් වෙලා අන්න ඒ අරූප භවයක උපතක් ලැබෙනවා. එතකොට අපිට තේන්නේ අර ඒ ස්ථාන වශයෙන් නැත්නම් භූමි වශයෙන් අර කාම භව රූප භව අරූප භව වශයෙන් දේශනා කරනවා. නමුත් ඒ ඒ භවයේ තුලමත් මේ භව තණ්හාව ක්‍රියාත්මක වෙනවා.
බලසවනවාස දැන් අපි මේ සතර සතිපට්ඨානයේ වදාගෙන මේ ආකාරයට යන්නේ ඔය විදිහට භව සකස් නොකරන ආකාරයකට අපේ මුරුදු පුහුණුව ලබා ගන්නනේ.
අන්න හරි.
එතකොට ඉබ තුලින්මනේ එතකොට එහෙමනම් මේ අලුත් භව එකගෙන මරණ මොහොතේදී අපි මේ පුරුදු පුහුණු කරන ආකාරයට ඒ කියන්නේ නැවත භවයක් සකස් නොකරන ආකාරයේ
බුදුම දිගටම පවත්වා ගැනීමක් තමයි බුදුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ඒක තමයි ඇත්තටම ඒක ඉතින් අපිට ඊළඟ භවය කියන එක තාම يعني දැන් මම මේ කතා කරන්නේ ඊළඟ භවය. ඊළඟ ආත්ම භවය කියලා අපි මේකට කියමු. ඉතින් එතකොට අපිට ඒක වළක්වන්න කලින් අපිට එහෙනම් සිද්ධ වෙනවා මේ භවයේදිම මේ ඉන්න කාලෙද්දිම කොහොමද මේ භව තණ්හාව දුරු කරන්නේ? මොකද මේ භව තණ්හාවනේ මූලික හේතුව වෙන්නේ. භව තණ්හාවෙන් තමයි ඊළඟ මොහොතට ඇද යන්නේ. හරියට නිකන් අර බෝරුවා ඉදිරියේ තියපු කැරට්ටලේ වගේ අපි මේ ඉස්සරහට යන ගතිය තියෙන්නේ. ඊළඟ මොහොතට යන ගතිය තියෙන්නේ. ඇදිලා යන ගතිය තියෙන්නේ. ඒතර මෙන්න මේ නැමියාව, මෙන්න මේ නතිය, නති කියලා කියන්නේ තණ්හාවට නමක්. ඒතර මෙන්න මේ නතිය ඊළඟ මොහොතට ඇදිලා යන ගතිය, එබ භව තෘෂ්ණාව, අන්න ඒක එහෙමනම් හඳුනගෙන ඒකෙන් කරන්නේ පෙළඹවීම හඳුනගෙන එහෙමනම් ඒ තණ්හාව දුරු කරන්න ඒ තණ්හාව මතු වෙනකොට ඒක අතහැරලා දාන්න මෙලවදීම අපි උත්සාහයක් දැරිය යුතු වෙනවා. ඉතින් එතකොට අන්න භව තණ්හාව ෂේ කිරීමේ මාර්ගය තමයි එතකොට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට දැන් මම මෙහෙම කියන්නම්. හිතන්න දැන් මේ මොහොතේ ඊළඟ මොහොතක් ගැන ඊළඟ අවස්ථාවක් ගැන හිතේ භව තණ්හාවක් නැත්තම් එතකොට මොකද්ද තියෙන්නේ? අන්න හරි. එතකොට එන උපාදානයක් වෙන්න විදිහක් නැහැ. එතකොට ඒ කියන්නේ උපාදානයක් වුණොත් තමයි භවයක් ඇති වෙන්නේ. උපාදාන පත්‍යය භව. මතකයිනේ නේද? තණ්හා පත්‍යය උපාදානං උපාදාන පත්‍යය භව. අපි තව තැනකට තණ්හාවක් ඇති වෙලා ආසාවක් ඇති වෙලා තවත් තත්වයකට දෙයකට ආසාවක් ඇති වෙලා තණ්හාවක් ඇති වෙලා ගිහාම තමයි අන්න එතන අපි läග ගන්න. එතන ග්‍රහණය වෙන්නේ. එතන උපාදාන වෙන්නේ. එතකොට තමයි අන්න ලෝකයක් එතන අලුත් තත්වයක් උද්ගත වෙන්නේ, මතු වෙන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා නම් මේ තත්වයේ වළක්ව ගන්න. කිසි දෙයක් ඇසුරු නොකර, කිසි දෙයක් අල්ල ගන්න නැතුව, කිසි දෙයක් ග්‍රහණය කරන්න නැතිව වාසය කරන්න උත්සාහ වෙනවන්නම් එතෙන්දී අන්න භව තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතෙන්දී උපාදානයක් ඒ නිසා ඇති වෙන්නේ නැහැ. අන්න එතකොට බුදුහාඳුරෝ කියනවා භව නිරෝධෝ නිබ්බාණං. එහෙනම් මේ භව නිරෝධයක්. ඒක එතකොට එහෙනම් කෙනෙක් මෙලෝ වශයෙන්ම ඒ සාක්ෂාත් කරන්නේ මේ ඊළඟ භවයේ නිරුද්ධ වීම කියන එක ඇවිල්ලා ඒක මේ බොහොම අනාගතයක් ගැන කතා කරන දෙයක්. නමුත් භව නිරෝධෝ නිබ්බාණං කියන එක බුදුරජාණන් වහන්සේනම් මෙලවදීමයි එහෙනම් සාක්ෂාත් කරන්න අපිට උගන්වන්නේ. ඒ කියන්නේ ඊළඟ මොහොතක් ඊළඟ භව තත්වයක් ඊළඟ අපිටම තෘප්තිමත් භාවයක් නෙමෙයි මේ මොහොතේ සංසිඳීමක්, මේ මොහොතේ ප්‍රතිමත් බවක්, මේ මොහොතේ උපාදාන නොකර වාසය කිරීමක්, මේ මොහොතේ සතුටින් වාසය කිරීමක්, මේ මොහොතේ සාමකාමීව වාසය කිරීමක්. එහෙම නැත්නම් එහෙම දෙයක් කරන්න පුළුවන් නම් එතකොට අන්න භවයක් නිරුද්ධ වෙලා අලුත් තත්වයක් ගැන මේ හිතේ නැමියාවක් ඒ ගැන ආසාවක්, ඒ ගැන උපාදානයක් ග්‍රහණය කිරීමක් එහෙම එකක් නැහැ. මේ මොහොත ෘත්‍රිමත්, මේ මොහොත සතුටින් ඉන්නේ, මේ මොහොත උපාදාන වලින් තොරයි, මේ මොහොත අනිශ්චිතයි. එහෙමනම් අතන තියෙන්නේ බහු නිරෝධයක්. එතන තියෙන්නේ හිතේ නිවීමක්. එතන දැවීමක් නැහැ. එතන අර ආසාවෙන් ඉල්ල ඉල්ල ඉන්න ගතියක් නැහැ. හිතේ තියෙන නිකන් සතුට වීමක්, හිතේ තියෙන තෘප්තිමත් වීමක්. ඉතින් එතකොට බුදුරයන් වහන්සේ පෙන්වන මාර්ගයේ එතකොට කෙනෙක් ඒ නිවනක් සාක්ෂාත් කරන්න වෙන්නේ මෙලවදීමයි. අතෝ ඊළඟ භවයකදී සාක්ෂාත් කරන නිවනක් නෙමෙයි මේ පෙන්වන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මරුණ ගමන් ඉතින් බෝඩ් එකක් ගහනවා, මේ බැනර් එකක් ගහනවා නිවන් සැප ලැබේවා කියලා. එතකොට ඉතින් මේ ඊළඟ භවයකදී තමයි නිවන් සැප ලබන්න තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි බුදුහාඳුරෝ කියන්නේ. කොහොමද මේ භව නිරෝධයක් මෙලවදී සාක්ෂාත් කරන්නේ කියන එක තමයි ඉතින් පෙන්වන්නේ. ඉතින් ඒක විවිධ තැන්වලදී ඇත්තටම බුදුහාඳුරු දේශනා කරනවා. දැන් ඔය පුරා බේද සූත්‍රයේදී එහෙම පුරා බේදෝ විත තණ්හෝ පුරා බේදෝ, මේ තණ්හාව දුරු කරන්නේ කොහොමද? මැරෙන්න කලින්, මරණයටපත් වෙන කලින් කොහොමද තණ්හාව ෂේ කරන්නේ? ඉතින් ඒක තමයි බුදුහාඳුරන්ගේ එල්ලය. ඒක තමයි ඉලක්කය වශයෙන් පෙන්වන්නේ. ඉතින් එතකොට බුදු කෙනෙක් පෙන්වන මාර්ගය ඉතින් අපි ටික ටික වඩාගෙන යනකොට එහෙනම් අපිට මේ සංසිඳීමක්, සැනසීමක්, හිතේ යම් නිවීමක්, තණ්හාව අඩුවීමක්, ශෝක කිරීම හඬා වැළපීම අඩුවීමක්, තෘප්තිමත්ව වාසය කිරීමක්, සතුටින් සමාදානයෙන් වාසය කිරීමක්, මෙන්න මේ වගේ දේවල් ටිකක් එහෙනම් අපිට පොඩ පොඩ වැටහෙන්න ඕනේ.
ඔව් ඒක තමයි සමහරවිට මම අදහස් කරේ එකයි අර මොකද පුනර්භවය කියන වචනය අපි මේ ගත කරන මේ ජීවිතේ කය අතහැරලා වෙන තැනක් යන තැනට වඩා දැන් අපි මේ ගත කරන ජීවිතය තුළම අපි තුළ හැලීම් ගැටීම් නිසා නිතර ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වභාවයක් තියෙන. එතකොට ඒක නැති කරගන්නනේ අපි
උත්සාහ කරන්නේ.
ඔව් ඔව්. ඔය කිව්වා වගේ දැන් අපි ආනාපානේ ඉන්නකොට අර සින්දුවක් ඇහෙනවා නම් එතකොට ඒකට ඇගීමක් ගත වෙලා ගියා කියලා කියන්නේ අපි අර ඉඳපු එකේ යන ඉඳපු ස්වභාවයට තියෙන අකමැති, ඒක අකමැති වෙලා අලුත් එක අල්ලගත්තා.
අන්න හරි.
එතකොට ඕක තමයි අපේ ජීවිතය තුළ දිගටම
ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි. අන්න හරි. ඒ කියන්නේ ඒක දිගට ක්‍රියාත්මක කරනවා මැරෙන මොහොතෙත් වෙන්නේ ඒකම තමයි.
ඕකම තමයි. දැන් අපි මේක පුරුදු පුහුණු කරලා මේක අපේ නිවහන කරගත්තේ නැත්නම් අපිට ගැළවෙන්නත්
නැහැ. අන්න හරි. අන්න හරි. හරි.
ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අර උපවාසයේ පෑදලි කළා කළගුණ සැලකීම ඒ පිළිබඳව. එතකොට කළගුණ සැලකීම කියන එක දැන් අපිට කවුරු හරි කරන්න දේ ගැන අපි ඕන කමින් මෙයා අපිට උදව් කළා එහෙම කියලා ඒක මතක තියා ගැනීමක්, ඒ ගැන ඇසුරු කිරීමක් කරන්න යනවන්නම් ඒකත් අපි මොකද ඒක අපේ විඥාණයට එකතු වෙනවනේ
කොහොමද?
ඒක නැත්නම් ඒක විඥාණයට එකතු වෙනවද? එතකොට අපි කළගුණ නොසලකන මිනිස්සෙක් වෙයිද කියන එක ගැන පොඩ්ඩක්
මතක.
ආව ප්‍රශ්නේ උපාසකට
පැහැදිලි. ඔව් මට තේරෙනවා. ඒ කියන්නේ අපි ඔය ඔක්කොම මතක තියාගෙන ඉඳලා අපේ මනස තවදී අප බර කරගෙන ඉන්නවද කියන වගේ ප්‍රශ්නයක්ට බන්දුජිය මහත්තයා අහන්නේ නේද? දැන් මන්න හිතන්නේ එහෙම, ඒ කියන්නේ අපි මාර්ගයක් දියුණු කරගෙන යනකොට අපේ හිතේ නිකන් අර මුරුදු බවක්, මුදුමලක් බවක්, කලගුණ සැලකීමේ පැත්තක්, කියන්නේ මේ සත්පුරුෂ පැත්තක් ඉතින් වැඩෙන්න ඕනේනේ. ඉතින් එතකොට ඉතින් ඕක ආයේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කියලා අපි නැවත නැවත පොතේ ලියාගෙන ඉඳලා පොත කියව කියව ඕක ඔළුවට ගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ තමන් කොහොමත් ඉතින් සත්පුරුෂ භූමියක ඉඳගෙන කටයුතු කරන්නේ. ඉතින් එතකොට අපි හිතමු දැන් හිතන්න මෙහෙම, දැන් අපි මේ කතා කරනවා. කතා කරද්දී ඉතින් අපි මේ වචන මතක් කර කර, අකුරු මතක් කර කර එහෙම කතා කරන්නේ නැහනේ. අපිට ඒක දැන් ඒක නිකන් ඇඟේ තියෙනවා. ඒක දැන ඔක්කොම ඉතින් මතකයි අපිට. ඒක දැන් පුරුද්දක් බවට පත් වෙලා මෙතෙන්දී කොහොමද කතා කරන්න ඕනේ කියන එක ගැන ඉතින් අම්සිය හැඟීමක් තියෙනවා. මේ ඔක්කොම අපි දැන් ඔළුවේ තිබුණයි කියලා දැන් මේ වචන, මේ සිංහල භාෂාව, දැන් මම මේ සිංහල භාෂාවෙන් කතා කරන්නේ. ඒතර මම මේක ඔළුවේ තිබුණා කියලා මට මේක බරක් වශයෙන් දැනෙන්නේ නැහනේ. නේද? දැන් ඒතර මම මේකේ ව්‍යාකරණ ඒ කියන්නේ මම කියන්නේ දැන් වචන මතක් කර ගැනීම, ව්‍යාකරණ මතක් කර ගැනීම, මේ වාක්‍ය කතා කිරීම, මේ ඔක්කොම නිකන් අපිට දැන් මේ හැකියාවක් බවට පත් වෙලා මිසක් මේ ඔක්කොම ටික නිකන් අපිට හිතෙන් අයින් කරන්න අවශ්‍ය නම් ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. එහෙම අයින් කළා කියලා ඒක අමතක වෙන්නෙත් නැහැ. නේද? දැන් හිතන්න දැන් අපි කවුරු හරි ඔන්න යම්ස කෙනෙක් ඔන්න ආනාපාන සතියක් වඩන. තියාගේ හිතේ සම්පූර්ණයෙන් විතර්ක නැහැ. අපි තුම යා විතර්ක සමනය කළා. හොඳට ආශ්වාස ප්‍රශ්වාසයේම සිහිය රඳවමින් ඉන්නවා. ඉතින් මොකක්වත් මතකේ නැහැ ඒ වෙලාවේදී. මේ එතනින් අදහස් වෙන්නේ නැහැ යාට සියල්ල අමතක වෙලයි කියලා. ඒ නිසා මට නම් හිතෙනවා ඒ කියන්නේ අපි ජීවත් වෙද්දී අපිට යම් යම් අය උපකාර කරනවා. ඉතින් ඒව ඔහෙ මතකයට යැවෙනවා. හැබැයි ඒව මේ ඒක බරක් වෙන ගතියක් නෑ කියලා වගේ තමයි මට නම් හිතෙන්නේ.
ඔව් මොකද අපි ඇත්තටම ඉතින් දැන් මේක කරගෙන යනකොට කාට හරි උදව් කරන්න ඕන නම් ඒ උදව් කරන්න මෙයාට කරන්න ඕන මෙයාට කරන්න ඕනේ කරන්න හොඳ නෑ කියලා එහෙම වෙන් කිරීමක්
උත් නෑනේ
කන්නේ කලයුතු කරන කරනවා
අන්න හරි
ඉතින් අර විශේෂයෙන්ම බරක් දීලා ඒක අපි එහෙම
නෑ එහෙම එකක් නෑ
නා කියන එකක් අවශ්‍යද
කියලා නෑ නෑ මම හිතන්නේ එහෙමත් එකක් ඒ කියන්නේ තමන්ගේ යුතුයකම් ටික වශයෙන් ඉෂ්ට කරගෙන යනවා හැබැයි ඉතින් අර කෘතවේදීත්වයක් තියෙනවා නේද කෘතවේදීත්වයක්
හඳුනා ගැනීමක් වෙනවා
ඒක වෙන්න පුළුවන් ඔව් ඒ එතනදිත් හැබැයි ඉතින් අර විතර්ක මතු කර කර නැවත නැවත ඒ කල්පනා කර කර යෑම අපි අගේ කරන්නේ නැහෙනේ ඇත්තටම
දැන්
ඔව් එතෙන්දී නැවත නැවත කල්පනා කර කර එහෙම යෑමට වඩා අර හදවතේ නිකන් කෘතවේදී හැඟීමක් වගේ දෙයක් එතකොට නිකන් අර දකින්නකොටම සමහරට මතු වෙන්න පුළුවන් මේ ඒක සමහරට දිගට දිගට වාක්‍ය වලින් රචනා වලින් කතන්දර වලින් නොපැමිණiata කෘතවේදීත්වයක් මේ يعني ගුණයක් වශයෙන් කෙනෙක් තුල වැඩෙන්න පුළුවන් නේද
ඔව්
ඒක ඔව්
ඊළඟට සාමාන්‍යයෙන් දැන් මම කරගෙන යන භාවනාවේදී මම දැන් ඔය අනිශ්චිත ස්වභාවය උපාදාන නොවන ස්වභාවය ගැන මම මේ සුමාලි තුලක් හොඳට විමසිලිමත් වුණා. එතකොට ඒකෙදී මට දැනුනේ ඒ කියන්නේ මම යා නැති තාක්කල් අනිශ්චිතව උපාදාන නැතුව ඉන්න පුළුවන්. මම යා හැමතිස්සම ඒ ස්වභාවය නැතිකට මම යා ඉන්නවා කියන එක තමයි. මොකද මම බොහෝ විට මේ භාවනා කරන්නේ අරගෙන ඉතින් මම හොයාගත් නිදි ස්වභාවයකට යනවා. නමුත් නිදි ස්වභාවයේ හොඳට සතිය තියෙනවා. වෙන වෙලාවට වඩා හොඳට ශබ්ද සියල්ල ඇහෙනවා. බොහොම පැහැදිලි ස්වභාවයක් තියෙනවා. නමුත් එතනදි මම නෑ. නමුත් මම ආවොතින් ඇත්තටම නිදි ස්වභාවයකට යනවා. අන්න ඒ වගේ ගතියක් දැනෙනවා. මම ඉන්නවා නම් ඒ කියන්නේ නිදිමත ස්වභාවයක් වගේ ඉඳින ස්වභාවය ඇත්තටම නිදි ස්වභාවයකට වගේ යනවා. මම නැත්නම් බොහොම පැහැදිලි ස්වභාවයක ඉන්නවා. සතිය හොඳට තියෙනවා. ශබ්ද අර තියෙනවා. කය ගැන බැලුවොත් එහෙම කය ගැන විමසිල්ලෙන් බැලුවොත් නිකන් බොහෝම සියුම් ස්වභාවයකින් දැනෙනවා. ඒ වගේ ස්වභාවයක් මම අත්දැක්ක ඒක කොහොමද කියලා උවහන්සේගෙන් පැහැදිලි කරගන්න.
මට හිතෙනවා මෙහෙම ඒ කියන්නේ දැන් ඇත්තරම දැන් මම කියන එක හිතට ආවහම ඒක බරක් වශයෙන් හැංගෙනවා. ඒ මෙතෙක් වෙලා බොහොම සැහැල්ලුවෙන් තිබිච්ච හිත දැන් ආයි මම ඉස්සරහට ආවා. එතකොට නිකන් හිත බර වීමක් අර තිබිච්ච සැහැල්ලුව අහිමි වීමක් තියෙනවා. එතකොට නිකන් අර නිදි බර ගතියක් නිදිමත ගතියක් වශයෙන් අපි ඒක ඉන්ටර්ප්‍රීට් කරනවා. අපි ඒක නිකන් අර්ථ දක්වනවා. එහෙම දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද අර මම නැති ස්වභාවය මම එක් හදන් නැති ස්වභාවය තුළ තියෙන්නේ නිකන් හුදෙක් පැවැත්මක්. හුදු අවයනස් එකක්. හුදු දැනුවත් බවක්. බොහොම નિરાයාස දැනුවත් බවක් තියෙන්නේ. ඉතින් ඒක හරීම මේ නිෂ්කලංක ගතියක් නැත්තම් සාමකාමී ගතියක් මිසක් එතන අර නැවත නැවත සිතුවිලි ජනිත වීමක්, සිතුවිලි ඔස්සේ යෑමක්, සිතුවිලි අස්සේ හිරවීමක් මේ මොකක්වත් නැහැ. ඉතින් එතකොට මට තේරෙන විදිහට නම් මහත්යාට වෙන්නේ අර මම කියන එක ඉස්සරහට ආවම ආයෙත් අර හිතේ තිබිච්චේ අනාකූල ප්‍රවාහය ආයි පොඩ්ඩක් ව්‍යාකූලත්වයකටපත් වෙනවා. යම් අන්දමක බර වීමකට ලක් වෙනවා. එතකොට අන්න ආයෙ හිත නිකන් ඉන්දිය බර වීමක් වගේ තමයි මහතර දැනින්නේ ඒක.
ඒක ඇත්තටම දුක් ස්වභාවයක් හැටියට තමයි
එන්නේ අනිවාර්යයෙන්ම. ඔය කියන්නේ මම කියන එක ඉස්සරහට ආපු ගමන් එක්කෝ අවිනිශ්චිත භාවයක් එක්කෝ නිකන් දුක් ස්වභාවයක් මානේ තාම මට මේක බැරි වුණානේ කියලා ඔන්න ඒ වගේ නිකන් අර පසුතැවෙන ස්වභාවයක් කලින් වෙච්ච දෙයක් අල්ලගෙන දුක් වෙන ස්වභාවයක් ඔන්න ඒ වගේ පැත්තරම තමයි එන්නේ. කියන්නේ දුක මොකක් හෝ ආන්දමක දුකක් ඒක කුඩා මට්ටමක වෙන්න පුළුවන් සුළු මට්ටමක වෙන්න පුළුවන් එහෙම නැත්නම් දැනෙන හොඳ ප්‍රබල මට්ටමක වෙන්න පුළුවන් කුමක් හෝ අසහනකාරී ගතියක් තමයි මම කියන එක ඉස්සරහට ආපු ගමන් මතුවෙන්නේ. පුජ්‍යල භාවය ඒ මම කියන එක ඉස්සරහට ආපු ගමන් මතුවෙන්නේ අන්න ඒ බඳු ස්වභාවයක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කොහොමද එතකොට අපි මේ මාර්ගයක් දිනු කරන්නේ ඒ අපි ලබන අත්දැකීම තුලත් රූපයක් බලනවා. ඒ රූපය තුලට ගිහිල්ලා අපි ඉන්නෙත් නැත්තම් එතන පදිංචි වෙන්නෙත් නැත්තම් ඒකට අපි මෙතන මම ඉඳගෙන එහා බලනවා මට මේක පේනවා කියලා අපි මෙතන අපි පදිංචි වෙන්නෙත් නැත්තම් මේ අතරමැද අපි පදිංචි වෙන්නෙත් නැත්තම් එතකොට බුදුහාඳුරෝ කියන අතනත් එහෙනම් මමෙක් නැහැ මෙතනත් මමෙක් නැහැ මේ අතරමැදක් මමෙක් නැහැ ඒසේවන්තෝ දුක්ඛස්ස මෙන්න මේම දුකෙහි කෙලවරයි කියලා බුදුහාඳුරෝ පෙන්වන්නේ. එතකොට කියන්නේ අපි කොහේ හරි මමත්වයක් හැදුනා නම් එතන දුකක් තියෙනවා. හොඳයි.
උමාසෙට
බොහෝ නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. සනත් මහත්තයාට අවස්ථාව ලැබෙන්න දෙන්න පුළුවන් නේද? කෝ ක්‍රිෂාන්ති
සර්ණයි ස්වාමීන් වහන්සේ මම කතා කරන්නේ පානදුරින්. ඇත්තටම මේ මට දැනගන්න අවශ්‍යයි අපේ පුනර්භවයේදී ඇතිවෙන්නා වූ විඥානයේ බැස ගැනීමත් මජ්ක්‍ධිම නිකායේ තියෙන සන්නා සංකේත සූත්‍රයේ සාති ස්වාමීන් වහන්සේට විඥානයේ ගමන් කිරීමත් අතර වෙනස මොකක්ද මට විඥානයේ බැස ගැනීම ගැන පැහැදිලිතාවයක් තියෙන නිසා අර සූත්‍රේ මම උදාහරණයක් ගත්තේ ඒ නම් කිසිම වංශයක කරදරයක් නැත්නම් මට පැහැදිලි.
හොඳයි. ඒක ඇත්තටම මතු කරපේක හොඳයි. ඒ කියන්නේ දැන් මෙතන විඥානයේ බැසගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ දිගට දිගට පවතින අඛණ්ඩ විඥානයක බැස ගැනීමක්. දැන් විඥානයේ එතන එතන යම් යම් අරමුණු ඇසුරු කර කර එතන එතන පහළ වෙන එතන එතන පහළ වෙවි නැති වෙවි යන විඥාන ධාරාවක් මිසක් දිගින් දිගට පවතින විඥානයක් මේ සඳහන් වෙන්නේ නැහැ. දැන් අතන සාති භික්ෂුවට ඇති උනේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී විස්තර වෙන්නේ එයා කියන්නේ එහෙම නෙමෙයි මේක දිගට පවතින විඥානයක්. දිගටම තියෙනවා ඒක. මේ භවයේ තිබුණා යම් විඥානයක් ඊළඟ භවයේත් විඥානයක් තිබුණා කලින් භවයේත් විඥානයක් තිබුණා මේක මේ දිගට පවතින ආත්මීය ස්වභාවයක්. නොනැසී පවතින ආත්මීය ස්වභාවයක් තමයි එතෙන්දී එයා මතු කරන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ හේතු නිසා පහළ වෙන විඥානය. ඒ හේතු ටික නැත්තම් පහළ වෙන විදිහක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අපි රූපයක් බලනකොට අන්න ඒ රූපයත් අපේ ඇහත් අසුරු කරගෙන පහළ වෙච්ච විඥානයක් තියෙන්නේ. අපි සද්දයක් අහනකොට අපේ කනත් ඒ සද්දයත් අසුරු කරගෙන පහළ වෙච්ච විඥානයක් තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ පහළ වෙන විඥාන, මේ බැස ගන්න විඥාන, මේ ආශ්‍රිත ස්ථාන ඇසුරේ ඊට අරමුණු වෙච්ච ඒ ඉන්ද්‍රියන් ඇසුරේ තමයි එනම් මේක පහළ වෙන්නේ. ඒ මොකක් හෝ ඒ හේතුන් සම්පාදනය වෙලා නැත්නම් ඒක පහළ වෙන විදිහක් නැහැ. ඉතින් එතකොට එතන එතන ඒ හේතුන් මත පහළ වෙන විඥාන මිසක් අඛණ්ඩව පවතින විඥානයක් නැහැ. හැබැයි මෙතන වෙලා මෙතන තියෙන ප්‍රශ්නේ දැන් මේ පහළ වෙන විඥාන බොහොම වේගවත්ව මේක සිද්ධ වෙනවා. ඇහි විඥාන පහළ වෙනවා, කනේ විඥාන පහළ වෙනවා. මේ විදිහට අර ඒ ඉන්ද්‍රයන් ඇසුරෙන් විඥාන පහළ වෙද්දී මේක ටට්ටක් ගාලා බොහොම ෂණිකව ඇතිවි නැතිවි අඛණ්ඩ ධාරාවක් වශයෙන් යනවා මිසක් එතකොට අපිට අර ඒකේ ඒ තියෙන වේගවත් බව නිසා අපිට මේක වටහා ගන්න බෑ. මේක ඇතිවි නැතිවි යන ස්වභාවයක් මෙතන තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නිකන් මේක දිගට තියෙනවා කියලා. දැන් සරල උදාහරණයක් වශයෙන් කියනවා නම් ගිනි බෝලයක් කරකවනකොට අපිට ඒක පේන්නේ ගිනි වලල්ලක් වගේ. නමුත් අපි ඒක නතර කරහම අපිට තේනවා මෙතන ගිනි වලල්ලක් නැහැ. මෙතන තියෙන තනි ගිනි පුලිඟුවක්. නමුත් ඒක වේගයෙන් කරකිනකොට අපිට ඒක වලල්ලක් වගේ නිරූපණය වෙනවා. අපිට ඒක වලල්ලක් වගේ පේනවා. ඔන්න ඔය වගේම දෙයක් මෙතනත් තියෙන්නේ. තනි දිගට පවතින විඥානයක් නැහැ. එතන එතන ඇතිවි නැතිවි යන එතන එතන ඇසුරු කරන ඒ හේතු ප්‍රත්‍යයන් මත හටගවනිමින් නිරුද්ධ වී යන විඥාන ස්වභාවයක් තියෙන්නේ. ඒ මිසක් දිගට පවතින විඥානයක් නැහැ. දැන් පුනර්භවයකදී වුණත් ඒ අපිටම ඔන්න අපි දැන් මේ භවයේදී දැන් උදාහරණ පුනර්භවයට යන්න ඕනේ නැහැ. අපි ගමු ආනාපානයේ උදාහරණයක්. අපි මෙතෙන් දිගත් එක. දැන් අපි ආනාපානයේ වඩමින් හිටියා. ආස්වාස ප්‍රස්වාසයට අපි අවධානය යොමු කරමින් හිටියා. ඉතින් එතනත් එක විඥානයක් නෙමෙයි මේ කතා කරන්නේ. ආස්වාසය දැනගනින්දි විඥාන ධාරාවක් ඇතිලා නැතිලා යනවා. ප්‍රස්වාසය දැනගනින්දි විඥාන ධාරාවක් ඇතිලා නැතිලා යනවා. ඉතින් හැබැයි මේ සියලු විඥාන ධාරාව මේ ආස්වාස ප්‍රස්වාස කියන ස්වභාවයන් ඇසුරු කරමින් ඒ වගේම අපේ කය ඇසුරු කරමින් තමයි ඒතකොට මේවා පහළ වෙන්නේ. ඊට පස්සේ අපි හිතමු ඔන්න අපි සද්දයකට සින්දුවකට ඔන්න හිත ගියා. එතන ඔන්න දැන් සෝත විඥාන. ඒතර එතනත් හිතන්න දැන් සද්දයක අපි හිතමු විවිධ ස්වර තියෙනවා. අපි සින්දුවක ඔන්න විවිධ ස්වර තියෙනවා. දැන් එක එක ස්වරයක් හඳුනගන්න එක එක මේ විඥානනේ. ඊටත් එහා යන්න වෙනවා. ඒත් ඇත්තටම මේවා අංශු මාත්‍ර මට්ටමල කඩන්න වෙනවා. අපි හිතමු නිකන් ස්වර හතක් ඔන්න ඇහුණ කියලා. ඒතර එතන විඥාන හතක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒකත් වැරදි. විඥාන හතක් නෙමෙයි විඥාන කෙල කෝටි ගාණක් ඇති මේ එතන තනි විඥාන නෙමෙයි. ඒ කියන්නේ අපි හිතමු එක වචනයක් ඇහෙද්දි පහළ වෙච්ච විඥානය නෙමෙයි ඊළඟ වචනේ ඇහෙද්දි පහළ වෙන විඥානය. ඊළඟ වචනේ ආද්දි පහළ වෙන විඥානය. දැන් ඒ වචනේ ඇතුළෙත් අපි ගත්තොත් තවත් ටිකක් කඩලා ඒ වචනේ ඇතුළේ ඔන්න සද්ද රසක් තියෙනවා. අපි හිතමු සද්ද 10ක් තිබුණා. ඒ එක එක සද්දයක් වෙන් වෙන් වශයෙන් හඳුනගන්නේ විඥාන 10කින්. ඊළඟට ඒ එක එක සද්දයන් ගත්තොත් ඒ එක එක සද්දයක හඳුනා ගන්න මට්ටම නැත්නම් හට ගන්න මට්ටම තව පොඩ්ඩක් දිගට තියෙන මට්ටම මේක වෙනස් වෙන මට්ටම මේ ඔක්කොම හඳුනාගන්නෙත් විඥාන රසකින්. ඒතර මෙතන මේ බොහොම ශීඝ්‍රව සිද්ධ වෙන විඥානවල ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි තවත් පැත්තකින් තියනවා නම් අපි දන්නවා AC කරන්ට් එක. මොකද්ද ප්‍රත්‍යුත්ත මොකද්ද ඒකනේ කියන්නේ මොකද්ද මම සිංහල වචනේ මට මතක නැහැ මේ ඒ ඕල්ටර්නේටිව්
කරන්ට් එක
ඈ
ප්‍රත්‍යාවර්තක
ධාරාව දැන් ඒකෙත් තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක් නේ සයින් වේව් එකක් නේ තියෙන්නේ දැන් නමුත් අපිට ඒක පේන්නේ නැහනේ ඒක අර බොහොම ශීඝ්‍ර වශයෙන් සිද්ධ වෙන නිසා මේ තප්පරයකට 50 වතාවක් මේ ඔක සිද්ධ වෙන නිසා අපිට මේක තේින්නේ නැහැ අපිට තේින්නේ මේක දිගට පවතින ආලෝකයක් මේකෙන් ලයිට් එකක් පත්තු කරාම අපිට තේරෙන්නේ මේක ලයිට් එක දිගට පත් වෙනවා කියලා. නමුත් මේක 50 වාරයක් පත් වෙනකොටම 50 වාරයක් නිවෙනවා කියන එක අපිට වැටහෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ.
අන්තිමම මේ පැහැදිලි කර ගැනීම. එතකොට චුතිසිතෙහි ඇතිවෙනා වූ විඥානයේද යන්නේ.
නෑ එහෙම කියන්න බෑ ඉතින් නේද? يعني චුති මේ කියන්නේ ඒ මරණ මොහොතේදී විඥාන රසක් මෙලව තියෙන යම්කිසි දේවල් ඇසුරු කර කර පහළ වුණා. ඊට පස්සේ ඒකේ අන්තිමට පහළ වෙච්ච විඥානේ මෙතනින් අවසන් වෙද්දී ඔන්න තව තැනක අලුතෙන් විඥානයක් පහළ වුණා. ඉතින් ඒක චුති කියන්න බෑ එතකොට. ඉතින් ඔය පසු කාලිනව එතකොට චුති විඥානය ප්‍රතිසන්දි විඥානය කියලා වට නම් ගම් දීලා තියෙනවා. ඉතින් එච්චර දුර ඉතින් ඇත්තටම අපිට යන්න අවශ්‍යත් නැහැ. මේ එක විඤ්ඤාණයක් නෙමෙයි මේ තියෙන්නේ කියලා දිගට පවතින විඤ්ඤාණයක් නෙමෙයි තියෙන්නේ කියන එක අඳුරගත්තනම් ඇති.
ඔව්. එනම් බුදුන් පින් සවින්නාංශ තෙරුවන් සරණයි.
හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.
තව කෙනෙක් අතේස වීමක් කර තිබෙනවා විනීතා චයිසිංහා. ඔව් කතා කරන්න ඔබගේ මයික් එක අන්මියුට් දැන්. අතරයි ස්වාමීන් වහන්ස රෝගාතුරුව වයෝවෘද්ධ ගත කරන අවුරුදු 85ක මගේ පියාද මේ දවස්වල මේ පිරිසාලේ ගත කරන්නේ මගේ පියා සාමාන්‍ය භාවනාවට ගොඩක් හිත නැඹුරු කරේ නෑ ස්වාමීන් වහන්ස නමුත් දැන් පිරිත් අහනවා දාන වලට සම්බන්ධ වෙනවන් එහෙම පුද්ගලයෙක් ඉතින් මගේ පියාට දැන් මේ අවසාන කාලේ භද්‍ර මරණයක් ලබා ගන්න මගේ පියාට මම කොහොමද සවන්නහත් උපකාර කරන්න ඕනේ හොඳ උපතක් ලබා ගන්න?
ඒක තමයි මේ දැන් අපිට දේශනාවනුවතින් හිතා ගන්නනේ අපිට එකපාරටෙන් දැන් මේ මට්ටමකදී භාවනාවක් කරවන්න පුළුවන් මට්ටමක් සමාහට ගන්න බැරි වෙයි අමාරු වෙයි. ඉතින් හැබැයි ඒත් ඉතින් සිහිය පිහිටවන්න උගන්නන එක වරදක් නෑ. ඉතින් එයාට දැන් ඇඳේ දිගා වෙලා ඉන්නවා. දිගා වෙලා ඉන්න බව දන්නවා. එයාට ඒකට දැනෙනවා. අත තියෙන හැටි, පාද තියෙන හැටි දැනෙනවා. ඉතින් එතකොට වෙන වෙන දේවල් කල්පනා කර කර අතීතයේ වෙච්ච දේවල් කල්පනා කර කර සමානට පසුතැවෙමින් ඉන්නවට වඩා මේ මොහොතේ මේ ඉන්න ඉරියව්වේ සිහිය පාත්වනවා කියන එකත් ඒකෙත් සෑහෙන වටිනකමක් තියෙනවා. ඒතකොට සිහියෙන් මැරෙන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ හුඟක් වෙලාවට වෙච්ච දේවල් ගැන කල්පනා කර කර පසුතැවි තැවි කරගන්න බැරි වෙච්ච දේවල් ගැන පසුතැවි තැවි මැරෙනවා නම් ඒක ඒත්ෙන්දි භද්‍ර මරණයක් වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් නම් මේ මොහොතේ වෙන දේ ගැන හොඳ සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. ඒ නිසා මේ අපිට මේ භාවනාවලත් අවකාශ නැහැ කියන්න බෑ. අපි අර ලොකු මහා මේ කියන්නේ මේ 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 පැය ගණන් ඉන්න ඉඳගෙන පර්යංකෙන් ඉන්න භාවනාවක් නෙමෙයි මෙතෙන්දී කතා කරන්නේ. සිහිය පිහිටවන එකට උනන්දු කිරීමේ වරදක් නැහැ. සිහියෙන් ඉන්න උගන්නනවා මේ වෙලාවේ මොනවද දැනෙන්නේ. ඒ දැනන දැනීමත් එක්ක ඉන්න පුළුවන්ද? හුස්ම ගන්න එක දැනෙනවද? ඇඟ දිගා කරලා තියෙනවද දැනෙනවද? ඉතින් මේ වගේ දේවල් වලට යොමු කරන්න ඒකේ වැරද්දක් නැහැ. හැබැයි ඉතින් යාගේ හිතේ තියෙනවා නම් යා කරපු යම් කුසල් තියෙනවා නම් ඒවෙන් යම් ප්‍රසාදයක් ඇති කරගන්න. ඊළඟට ඒ තමන් තිබිච්ච ගුණධර්ම මේ මතක් කරගන්න එහෙම කරා කියලත් ඉතින් සම්මාදිට්ඨියකට ලෞකික සම්මාදිට්ඨියකට යොමු වීමක් තියෙනවා. ඒ නිසා එක එක පැති වලින් තමයි කියන්න වෙන්නේ. ඒ තැනත්තගේ තීච්ච කුසලතාවය අනුව තමයි ඉතින් මෙතෙන්දී මේ වගේ දැනගෙදී කතා කරන්න වෙන්නේ. ඉතින් අර ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ ශ්‍රද්ධාවන්තව ඒ ශ්‍රද්ධාසිත ආරක්ෂා කරගෙන ඒ ප්‍රසන්න මනස ආරක්ෂා කරගෙන ඒ ප්‍රසන්න බව හිතේ රඳවගෙන කටයුතු කිරීම වටිනවා. හොඳයි. එහෙනම් අද අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඉතින් අපි මේ අන්දමින් රැස් කරගත්ත අවසියලම කුසල් දෙවියන් ඥාතීන් සිළු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දම් පසින්තුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදුත්තේ දානං ආවිතම් පටිපාටියා. ශ්‍රද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
හොඳයි, සීල දෙනාටම තෙරුවන් සරණයි. අද විශේෂයෙන්ම අර ආනන්ද ලොකුගේ මහත්මයාගේ මෑණියන් වෙන ප්‍රසරින් උපාසික මෑණියන්ටත් අපි ඉතින් පුණ්‍ය ආනුමෝදනා කරනවා. සීල දනාටම යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.